තිලෝ ගුරෝ භාග්‍යවත් වූ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා කරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකරිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයි පච්චත්තං වේදි ධම්මෝ විඤ්ඤූහෙති. ධම්මරතනං යාව නිබ්බාන සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීතිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදි ධංචත්තාරි පුරේස යෝගානි අට පුරේස පුග්ගලා හේස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ ධක්ඛිනේයෝ අඤ්ඤලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කිත්තං ලෝකස්සාරති. සංඝරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්බං සම්බධානේසු පාතිත්තිතං ශාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමදන්සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින් තස්ස සිරිපාද සරෝවේ. සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්දිනා සුගන්ධිනාහං ගන්දේන පූජයාමි තථාගතං. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං. නත්ති මේ සරණං අඤ්ඤං. සච්චවච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්චවච්චේන හෝතු මේ ජය මංගලම් ජයෝ මුනින්දස්ස සුභෝති මූලේ අහෝසි මාරස්ස පරාචයෝසි උංගෝසයුම් දේව ඝනාපසන්න ඒතේන සච්චේන ජයස්සු මෛහම් සාදු සාදු සාදු.
අද දින ධර්ම දේශනා දායකත්වය ඒ වගේම පින්තුන් සියලු දෙනාගේ වැඩසටහනට සහභාගී වෙන සියලු දෙනාගේ ඒ ගිලම්පස දායකත්වයක් දක්වමින් කටයුතු කරන්නේ DSD හෙට්ටිආරච්චි ඇතිතුමා සහ කුමාරි හෙට්ටිආරච්චි ඒ මැතිනිය. ඒ දෙපළ විසින් බලාපොරොත්තු වන කාරණා තමයි මියගිය දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට. ඒ වගේම වංශ පරම්පරාගත මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට. ඊළඟට බලාපොරොත්තු වන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් පින්වත් හැම දෙනාටමත් දුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝාෂ නිරෝගී සුව ලැබීමක් කියන කාරණා. විශේෂයෙන් මතක් කරනවා තම පින්වත් දියණියට අධ්‍යාපන කටයුතු ඉතාම විශිෂ්ට අන්දමින් සඵල කරගන්නට මේ පුණ්‍ය ධර්මයන් වල පුණ්‍ය බලය හේතු වේවා කියලා ප්‍රමෝදී ප්‍රාර්ථනා පින්වත් දියණියගේ අධ්‍යාපන කටයුතු වලට ආශිර්වාද කිරීමට මේ සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියන සාමිකයා ප්‍රාර්ථනා කරමු. දෙදහස් දහාට වසරේ අටවැනි මාසේ දොළොස්වෙනිදා ඉරුදින භාවනා වැඩසටහන සම්මා සමාධි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී අතුරුගිරිය. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දුන්නු මේ අපරිමිත ප්‍රඥා දායාදය, ඒක මහා අමිල වස්තුවක්. අපි සංසාරේ අනන්ත දුක්ගිනි වලින් නිවන්න ඒක මහා උපකාරයක්. ඒ දහමේ පිහිට අපිට පුළුවන් තරමින් දේශනා කරනවා, පින්නතුන් පුළුවන් තරමින් තේරුම් ගන්නවා. අපි කිසි කෙනෙක් අංග සම්පූර්ණ අය නෙමෙයි කියලා කල්පනා කරගෙන මානය දුරු කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ලදරු පාසල් දරුවෙක් මෙන් අධ්‍යාපනය ලබන පිරිස අපි සියලු දෙනාම. එනිසා අපිට වාද කර කර ඉන්න, තර්ක කර කර ඉන්න දෙයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ පණිවිඩය අප්‍රමාදීව අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මේ මානව සමාජයේ බිහිවුණු අසහාය උත්තරීතර හිරු මඩල බුද්ධෝ සූර්යෝ තමෝනුදෝ. ඒක සියලු ලෝක විද්‍යාඥයන් සියලුම දාර්ශනිකයන් පිළිගන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයා කියලා කිව්වයි කියන එකෙන් අදහස් වෙන්නේ අනිත් ශාස්ත්‍රවරු පොඩි අය බාල අය කියන එක නෙමෙයි. යම් කිසි කෙනෙක් මේ බුද්ධ භාවයට පත් වුණා නම් ඒ කිසි කෙනෙක් පොඩි බාල අය නෙමෙයි. යම් පහළ වුණු ශාස්ත්‍රවරේ සත්‍ය අවබෝධ කළා නම් ඔවුනුත් ඒ හා සමානවම වටිනා කියන ගරුකට සැලකිය යුතු පිරිස. ඉතින් විශේෂයෙන් අපි සිහි කරන්න ඕන මේ ස්ථානයේ බණ භාවනා කරන දේශන ඒ වගේම මේ පහසුකම් ලබන පින්වතුන් බොහෝම ආශ්චර්යයක් මෙන් තුන් මාසයක් වගේ පොඩි කාලයක් ඇතුළත මේ ධර්මශාලාව හදලා පින්නතුන්ට අපි සියලු දෙනාටම ධර්මයේ දියුණු කරගන්න ධර්මයේ අහන්න තනි වියදමින් වැලි කැටයක් වත්තන කෙනෙක් ගියවා වියදම් කරේ නැහැ මේ ශාලාවට. මටත් මේකට ගියපු වතුර බිල ලයිට් බිල පවා ගෙව්වා. ගෙවලා පූජා කළා කිසිදු මනසින්වත් මේවයි අයිතියක් ප්‍රකාශ කරන්නේ නැතුව බොහෝම නිස්සරණ අධ්‍යාසයෙන් සාසනික පූජාවක් කරපු ඒ පින්වත් චන්දරති සීරා මැතිතුමන් ඒ වගේම ශාමලති සීරා මැතිණියට අපි පින් දෙනවා මෙදුක් නිරෝගී සුවපත් භාවය පිණිස. ඒ වගේම මේ පින්වත් මැතිතුමන්ගේ සහ මැතිණියගේ දෙපාර්ශවයේම මව්පියෝ දෙන්නගෙම මේ භවයෙන් දුරස් වෙලා ඒ අයගේ ප්‍රාර්ථනා කරනවා සංසාරේ නිවන් සුව ලබන්න තමන්ගේ දරුවන් කරන ලද මේ පින්බල මේ මව්පියන්ට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දීමනාව ලෙහෙසි එකක් නෙමෙයි, අතහැරීම ලෙහෙසි එකක් නෙමෙයි. ඒක අපිට හොඳට තේරෙන්නේ මේ සමාජයේ තවත් ජූතක බමුණු මුණ ගැහෙනකොට වෙස්සන්තර රජුරවරු අනේ පිටු සිටුතුමල්ල මොනතරම් වටිනවද කියලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ ජූතක බමුණු මුණ ගැහෙනකොට. ඒක තමයි හොඳ මිනිස්සයාගේ හොඳ ගුණ වඩාත් හොඳට කැපී පෙනෙන්න පටන් ගන්න නරක මිනිස්සු ටිකක් මුණ ගැහෙනකොට නේද? ඒ නිසා මේ ලෝකේ හැමදාම හොඳ සහ නරක මේ ද්විත්වය හැමදාම තියෙනවා. වෙස්සන්තර රජවරු ජූතක බමුණු හැම තැනම ඉන්නවා. ප්‍රඥාවන්ත ප්‍රඥාහීන අය හැම තැනම ඉන්නවා. ඉතින් තමන්ගේ සිත නිරෝධ කරගන්න, සම්‍යක් කරගන්න, ශාන්ත කරගන්න, යහපත් කරගන්න, සංවර කරගන්න, ප්‍රබෝධමත් කරගන්න උපකාරක වෙනාන්දමින් තමයි මේ වැඩසටහන අපි පවත්වන්නේ. ඉතින් අපේ පින්නතුත් දක්ෂ වෙන්න ඕන. තමන්ගේ ගේදොර ලස්සන කරගෙන තියාගන්න දක්ෂ වෙනවා වගේම තමන්ගේ හිත ලස්සන කරගන්න දක්ෂ වෙනවා. අපි ගේදොර ලස්සන කරගන්න කරන වැඩේ අපි දන්නවනේ. කිලිටි තැනක් දැක්කොත්, දැලිකුණු දැක්කොත්, දුහුවිලි දැක්කොත් මොකද කරන්නේ? හැම තිස්සෙම රෙදි කෑල්ලක් තියාගෙන පිහිදම තමා යනවද නැද්ද? යනවා. එහෙමනම් ආන්න ඒ වාගේම තමන්ගේ හිතේ මේ දැලිකුණු පිහිදාන වැඩේ කරගෙන කරගෙන යන්න සිද්ධ වෙනවා. මෙන්න මේකට කියනවා අකුසල් දුරු කරනවා කියලා. කුසල් වඩන්න අවශ්‍ය නැහැ, අකුසල් දුරු කිරීමමයි කුසලය කියලා කියන්නේ. දැන් පිරිසුදුකම කියන එක මේ කඩෙන් ගේන්න බෑනේ කියලා. සුපර් මාකට් එකට ගිහිල්ලා මට මේ පිරිසුදුකම කිලෝ එකක් දෙන්න. ගේන්න බැරි දෙයක් නේද? මුදලට ගේන්න බෑ. ඒ වගේම තමයි පින්නතුනේ මේ කුසලය කියන එකත් අපිට කොහොමවත් ගන්න බෑ. අකුසලය දුරු කිරීමමයි කුසලය. අපිරිසිදුකම දුරු කිරීමමයි පිරිසිදුකම. දැන් පැහැදිලිද? ආයේ කායය අහන්න බාගෙට ගන්න එපා. තහවුරු කළා, හාත්පස නෙවැරදි කළා, යමක් තේරුම් ගන්නකොට තේරුම් ගන්න කාටවත් මේ ලෝකේ වෙනස් කරන්න බැරි විදියට. කියන්නේ ඕක වෙනස් කළා බුදු කෙනෙක් ඇවිල්ලා කිව්වත් වෙනස් වෙන්නේ නැති විදියට වෙනස් වෙන්න ඕන. අවබෝධය ඍජු වෙන්න ඕන. දැන් අපිට බුදු කෙනෙක් ඇවිල්ලා කිව්වත් ගින්දර සීතලයි කියලා අපි පිළිගන්නේ නැහැ නේ. අන්න ඒ වගේ. ඒසා ඔබේ අවබෝධය තුළ ඔබට සැක නැති වෙන තරමට ස්ථාවර වෙන්න ඕන. පැහැදිලි නේ වචනේ? ඔබේ අවබෝධය ඔබට සැක නොවන විදියට ස්ථාවර වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂ කිරීම කියන ගුණය තියෙන්නේ ඔබ ළඟ. විඳින විඳවන ගතිය තියෙන්නේ ඔබ ළඟ. ඒ නිසා ඔබට දැනෙන තැනින් ඔබට ඒ දේ කියන්න පුළුවන් හරියටම. එහි කුසල අකුසල ස්වභාවය, එහි පවතින නිදහස, නිරෝධය. එනිසා ඔබට ඔබ සංවේදීව කරුණු කාරණා පැහැදිලි කරගන්න, අවබෝධ කරගන්න මහන්සියෙන්ට ඕන. අපි අකමැති කාරණයක් තියෙනවා. කවුරුත් අකමැති කාරණයක් තියෙනවා. ඒ තමයි තමන්ට දොස් කියනවට, තමන් වැරදි කියනවට කැමති නැහැ. ඒක තමයි අපේ දෘෂ්ටිවල තියෙන ස්වභාවය. අපේ දෘෂ්ටිවල තියෙන ස්වභාවය තමයි අපි ගන්න මතේ, අපි දකින දේ අපි වැරදි කියනවනේ කැමති නෑ. කෙනෙක් දෘෂ්ටියක ඉන්නවද නැද්ද කියලා හොයාගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි එයාට ලෝභ, ද්වේෂ, මෝහ තියෙනවා. දෘෂ්ටියක ඉන්න කෙනාට තමන් ගත්ත මතය පිළිබඳව මෝහයක් තියෙනවා. ඒ මෝහය මතින් හටගන්න විචිකිච්ඡාවක් තියෙනවා. දැන් ඔබට යම්කිසි කෙනෙක් යම්කිසි කතාවක් කියනවා. ඒ කතාව ඔබ මතක තියාගෙන ඉලා තව යාළුවෙකුට කියනවා. ඒ කියන්නේ නිවසක් ගැන, ගෙදරක් ගැන කියන්නේ. අපි හිතමු විකුණන්න තියෙන ගයක් කියලා. දැන් ඔබ ඒ යාළුවට ඒ කතාව කියද්දී ඒ කතාව කියන හැම මොහොතකම නැද්ද ඔබ ළඟ මෝහය? විචිකිච්ඡාව නැද්ද? මොකද අර කතාවක් කියපු එකක් තමයි අපි ඒ කතාව අර අනිත් යාළුවට කියන්නේ. හැමතිස්සෙම ඔව් මම මට මෙහෙම කිව්වා, මම මෙහෙම ඇසුවා කියා තමයි කියන්න වෙන්නේ. එහෙමනම් දෘෂ්ටිගත වුණු තැන හොයාගන්න පුළුවන්. හැමතිස්සෙම මෝහයක් අපැහැදිලි බවක් ස්ථාවර නැති බවක් තියෙනවා. ඒකට කියන මෝහය. දැන් හරි යාළුවනේ කිව්වේ. ඒ යාළුව කියපු කතාව මේ යාළුවට කියලා අපි කියනවා හැබැයි මේක ස්ථාවර නෑ මට අරයක් කියපු දෙයි. එහෙම කියනවද නැද්ද? අපි සාධාරණ නම් එහෙම කියනවා. මේක ස්ථාවර නෑ මේක අර යාළුව කියපු දෙයි. ඒකෙන් අදහස් වෙන්නේ එතන මොකද්ද තියෙන්නේ? මෝහය එතන තියෙනවා. මෝහය කියන්නේ හරියට තේරෙන්නේ නැති ගතිය තියෙනවා. ඒ කතාවක් කිව්වා නමුත් ඒ කිව්වට ඒක නෙමෙයි. දැන් ওই මිනිස්සු ගෙවල් හොයන කට්ටිය ගෙයක් හොයන්න යනවා. කියන විදිය දැක්කහම ෆොටෝ දැක්කහම දුවගෙන යනවා ගේ බලන්න හරි ලස්සනයි කියලා. දුවල ගිහිල්ලා මෙන්න කියනෝ නෑ ෆොටෝ වලට නම් හරි ලස්සනයි ගේ හරි නෑ. ඈ ගේ පිහිටලා තියෙන විදිය ගේ හදලා තියෙන විදිය ගේ තියෙන මේ දේවල් කිසි පිළිවෙලක් නෑ කියලා ඔන්න හැදගෙනවා. ප්‍රත්‍යක්ෂතාවය වෙනස් වෙනවා විශ්වාසයට වඩා. ඔය වගේ වුණොත් මිනිස්සුන්ට ස්වර්ගයක් නිර්වාණයක් ප්‍රාර්ථනාවක් තුළ ඉඳලා ගිහිල්ලා බලද්දී අයියෝ මං අවුරුදු ගාණක් ප්‍රාර්ථනා කරගෙන හිටියේ මේකද කියලා දුක් වෙයි. ඒ නිසා තමයි මේ ලෝකෙම උත්තරීතර වූ ඒ භාග්‍යවතුන් වහන්සේ කිවි පච්චත්තං ඕ වේදි සම්බෝ විඤ්ඤෝ හේති කියලා. මේක ස්වභාවය දිගපළල හරියට දැකගෙන විඳගෙන දරාගෙන හරියටම ඒක තේරුම් ගන්න, සැකහර තේරුම් ගන්න, වටහා ගන්න, අවබෝධ කර ගන්න, යථා අවබෝධය කර ගන්න. මම දන්නේ ඊට වඩා කියන්න කොහොමද කියලා. ඒක ආත්මීය ප්‍රත්‍යක්ෂතාවයක් ඇති කර ගන්න. එවිට ඔබට නොවනස් වන අවබෝධයක් ඇති කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ බුදුන් දුටුවාද? බුදුන් දුටුවේද? හිරු වගේ බබලන මහා ආලෝකමත්. ඒකට අර හිරු කියන වචනේ පාවිච්චි කරන්නේ ඒකයි. මේ බුද්ධ කියන ස්වභාවය දැක්ක කෙනාට එදාට ඉර පායනවා. එදාට තමයි ඉර පහයන්නේ. ඒ නිසා ඒක නව උපතක් වෙනවා. දැන් මං මෞගසෙන් ඉපදිලා මේ ලෝකේට අන්ධකාරයේ හිටියා අවුරුදු 20ක්. ඔව් 21ක් විතර වෙනකන් අන්ධකාරයේ හිටියා. හිරු පෑවා. අන්න එදා ඉඳලා නව උපතක්. ඒක ඒ උපන්දිනෙත් ශ්‍රේෂ්ඨයි. එසා ඔබේ ලොවට හිරු පායා තියෙනවද? එහෙම නැත්නම් ඔබ බුදුන් දැකලා, එහෙම නැත්නම් ආලෝකය දැකලා හිරු බඩල දැකලා තියෙනවද? මේ ගැන අනිකුත් ආගම්වල ශාස්ත්‍රවරුත් කියලා ඇති. ඒ ගැල්ල ඒ ඇත්තන්ට මේ ආගමේ ගැන තුලින් මේක මතු කිරීමේ අයිතිය තියෙන්නේ ඒ ඇත්තන්ට. සත්‍ය. ඉතින් මට ඒකේ අයිතියක් නැහැ නේද? මගේ අයිතිය තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියන. මම හිතන්නේ අනිත් ආගම්වල මේක කියලා ඇති. ඉතින් ඒගොල්ලන්ටත් තියෙන්නේ ඒක හරියට තේරුම් අරගෙන ඒ ධම්ම පොතපතින් ඒ වැහිලා තියෙන දේ හරියට නිවැරදි කරගෙන අවදි කරගන්න තියෙන්නේ. එච්චරයි. ඇස පාද ගන්න. මේක ඇසේ සුද ඉවත් කිරීමක්. මෝහය ඉවත් කිරීම කියන්නේ මෝහය කියන වචනෙට පාවිච්චි කරන වචන තමයි පටලය. දැන් ඇහි බැඳෙන සුදටත් කියන්නේ ඒ ඇසි පටලයක් බැඳිලා. ඒ පටලේ ඉවත් කරන්න ඕන. ඉවත් කළාම යාළ හොඳ පෙනීමක් හට ගන්නවා. දැන් එහෙමනම් මොකද වෙලා තියෙන්නේ? ඇහි තියෙන පටල නැති වෙන්න ඕන. ඇහි කිසිම ආවරණයක් තියෙන්න බෑ. බලන්න ඔබේ ඇසේ ආවරණ තියෙනවද කියලා. මේ ලෝකෙන් සමුගෙන වාසය කරන එකම තමයි සැප. මේ ලෝකෙට බැසගත්තොත් මේ මිනිස්සුන්ගේ චින්තන ධාරාව වෙනස් කරන්න අපි උත්සාහ කළොත් මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට අපි නිවැරදි වෙන්න කෙනෙක් වෙන්න, හොඳ කෙනෙක් වෙන්න, යහපත් කෙනෙක් වෙන්න ගියොත් එහෙම ඒක මහා කරගන්න බැරි අවුලෙන් අවුලටපත් වෙන ප්‍රශ්නයක් වෙනවා. දැන් සීලු දෙනාගේම සිතුවිලි වෙනස් කරන්න අපිට පුළුවන්ද? පුළුවන්ද? කාගවත් හිතන විදිහ අපිට වෙනස් කරන්න බෑ. හොඳම දේ තමයි අපි ලෝකෝත්තර වීම. මොකද්ද ලෝකයෙන් එතර වීම? ලෝකෝත්තර කියන්නේ ඒක, ලෝකයෙන් එතර වීම. එහෙමනම් මේ රහතුන් දැනගත්ත මේ ලෝකය කියන්නේ මහා ප්‍රශ්න ගොඩක්, මහා දුක් ගොඩක්, මහා ගැටලු ගොඩක්. අනේ මෙතනින් කරන්න තියෙන එකම දේ තමයි මෙතනින් එතර වීම. උදාහරණයක් වශයෙන් අපි කියමු, කෙනෙක් යම්කිසි වේලාවක මහා කුණු වලකට, කුණු ගඟකට, කුණු ආරකට වැටෙනවා. ඒ කොළඹ එහෙම තියෙන කුණු වැලවල් ලොකු. ඔය කුණු වැලකට වැටෙනවා. එතකොට එයා තේරුම් ගන්නෙ මොකද්ද? මේක ඇතුළේ ඉඳගෙන මාළු අල්ලන්නවත්, හොඳ කෑලි තෝරන්නවත් මොකක්වත් දෙයක් මේක ඇතුළේ නෑ. කරන්න තියෙන එකම දේ තමයි අනේ ගොඩ එන්න එක, එකම දේ ගොඩ එන්න එක. මේ ලෝකයේ කුණු ඇලක් තේරුණාද? ඒ වුණාට ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඔය කුණු ඇලේ මාළු අල්ලන මිනිස්සු? දැකලා තියෙනවනේ. දවසක් මගෙන් මිනිස්සෙක් අහනවා, හාමුදුරුවනේ අර අයට කර්ම විපාක තියෙනවද කියලා. මං කිව්වා, ඔබතුමා මගෙන් කර්ම විපාක තියෙනවද කියන්නේලා අහන්නේ ඇයි කියලා මං ඇහුවා. දැනගන්න කිව්වා. මං කිව්වා, එහෙම අහන්න එපා, ඔබතුමා ඒ මිනිහා දැන් ඉන්න තැන පොඩ්ඩක් බලන්න කියලා. කොහෙද ඉන්නේ? කුණුවලේ. මං ඇහුවා, ඔයිට වඩා කර්ම විපාකයක් තව ඕනද කියලා. ඒ මිනිස්සයාගේ අර රුපියල් සතේ වටිනාකම, ඒ මිනිස්සයාගේ ශරීරය නිරෝගීකම ආත්මයට එහා ගියපු තත්ත්වයක් ඇතිලා, ඕක අධික විස වර්ග තියෙන ඔය කුණු ඇල, ඕකෙන් මියපොත්තකින් කොහේ හරි තුවාලයකින් විසක් ඇතුල් වුණොත් ඔය මිනිස්සයා ඒ විසෙන් මැරෙනවා, මියනවා. තව අමුතු කර්ම විපාකයක් ඕනේ නැහැ කිව්වා. ඒ වගේ මේ ලෝකයේ හරිම විස සහිතයි. ලෝකය විස සහිතයි. මේ ලෝකයේ සමස්තයක්ම දුක මත පිහිටලා තියෙන්නේ. හරියට ලිප මත තියෙන වතුර හැලියක් වගේ. ඒක උතුරනෝ. ඒක හැම තැනම රත් වෙලා තියෙන. ඒකට අත් ඔබන්න පුළුවන් කමක් නැහැ. ලෝකය කියන්නේ රත් වෙච්ච වතුර හැලියක් වගේ. යටින් දුක නැමැති මහ ගින්නේ පිච්චෙනෝ. මොනෝද? ජරා මරණ වලින්, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස වලින් හැමතිස්සෙම ඇවිලෙන ගිනිගන්න පිච්චෙන ලෝකයක් තියෙනවා. ඒ නිසා තමයි මේ ලෝකය තුල හෙව්ව සාස්ත්‍රවරු සැනසීම හොයාගන්න බැරි වුණා. මහා ආධ්‍යාත්මික පෙරලියක් කරගන්න මානව ඉතිහාසයේ මහා පිම්මක් තියපු ඒ යුගයේ ඒ සුදවුන් මහරජාණන්ගේ යුගය, ඒ බිම්බිසාර මහරජතුමාලගේ යුගය, කොසල් මහරජුරුවන්ගේ යුගය, මේ සිද්ධාර්ථ ගෞතමයන් පහළ වෙන යුගය තුල සේවා ගත්ත එකම දේ තමයි ලෝකෝත්තර වීම. ලෝකයෙන් එතර වීම. රූපය දුකක් මහණනි, එතරවන්න. වේදනාව දුකක්, එතරවන්න. සංඥාව දුකක්, එතරවන්න. සංකාර දුකක්, එතරවන්න. විඥාණය දුකක්, එතරවන්න. දහමේ ඕන තරම් කියවන්න බලන්න, ත්‍රිපිටකයේ සියල්ල පෙරල පෙරල බලන්න. අපිට හැම විටම දීලා තියෙන උත්තරේ තමයි එතරවන්න, අත්හරින්න, අබිනික්කමණය කරන්න, නිරෝධ කරන්න, නිදහස් වෙන්න, අත්හරින්න. ඔය වචන ටිකමයි පින්නතුනේ ඇසින්නේ දැනෙන්නේ. ඒ වචනේ එක එසේමද? එකට වෙනත් දෙයක් තියෙනවද? වෙනත් දෙයක් නැහැ. හැමදාම බලන මොනවා හරි අල්ලගන්න දෙයක් බුදුහාමුදුරු දීලා තියෙනවද ඔක්කොම අතහැරලා කියලා. මේකයි කියලා දෙයක් අත. මේ අත්හැරීම තුළම නිවන. හැබැයි හොඳට මතක තියාගන්න ඕන, සංඥාවෙන් අතහරිනව නෙවෙයි, සංඥාව අතහැරීමයි නිවන පිණිස පවතින්නේ. සංඥාවෙන් අතහරිනව නොව සංඥාව අතහැරීමයි නිවන පිණිස පවතින්නේ. සංස්කාරවලින් අතහරිනව නොව සංස්කාරය අතහැරීමයි නිවන පිණිස පවතින්නේ. වේදනාවෙන් අතහැරීම නොව වේදනාව අතහැරීමයි නිවන. විඥාණයෙන් අතහැරීම නොව විඥාණය අතහැරීමයි නිවන. මමත්වයෙන් අතහැරීම නොව මමත්වය අතහැරීමයි නිවන. උපාදානයෙන් අතහැරීම නොව උපාදානය අතහැරීමයි නිවන. පුජ්‍යලේකු හැටියට අතහැරීම නොව පුජ්‍යලත්වය අතහැරීමයි නිවන. දැන් ඔබට තේරෙනවද මේ සමාජයේ ගමන් කරපු රටාව සහ ඒ සමාජයේම සමස්ත සමාජයේම ගමන් කරපු රටාවට වඩා ඔබෙන් දෙසූ දහම මේ මොහොතේ? පුජ්‍යලයා දන් දුන්නා. පුජ්‍යලයා විසින් දන් දුන්නා. දැන් අපි පුජ්‍යලයාව දන් දෙන්න ඕන. ඒ කියන්නේ දානය පුජ්‍යලයා අතහැරියා නෙමෙයි, අපි පුජ්‍යලයා අතහරින්න ඕන. ඔබට තේරෙනවද ඒක? සංඥාවෙන් දන් දුන්නා, සංකාරයෙන් දන් දුන්නා, විඥාණයෙන් දන් දුන්නා. දැන් අපි ඒ සංඥා සංකාර විඥාන රූප වේදනා සංඥා සංකාර විඥාන අත්හරින්න ඕන. දැන් නේද සැනසීමේ මාවත විවෘත වෙන්නේ? හැන්ද තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ස්වභාවයේ හැන්ද. හැන්ද අතහැරීම හැන්ද අතහරින. හැන්ද කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? බෙදනවා. මම දැකලා තියෙන හැම ගෙදරකම දම් බෙදනවා, හැන්ද තියාගන්නවා, දානෙත් ගේනවා, භාජන ටික ගෙනියනවා. ඒක නෙවෙයි. දැන් මම කියන්නේ භාජන තියලා යන්න කියන එක නෙවෙයි. භාජනෙත් අතහැරියාම මේ පරමාර්ථය, හැන්දත් අතහැරියාම ආයත් හරින දෙයක් තියෙනවද? ආයත් හරින දෙයක්. එනිසා ඔබ මේ ලෝකේ හැන්ද තියාගෙන ඉන්නවා. තාම ඒක තමයි හැන්ද තමයි මමත්වේ කියන්නේ. හැන්දෙන් ඉතින් මොනවද බෙදන්න බැරි? හොඳත් බෙදන්න පුළුවන්, නරකත් බෙදන්න පුළුවන්. වැලිගල් බෙදන්නත් පුළුවන්, රන් රිදී බෙදන්නත් පුළුවන්. ගල් මුල් බෙදන්නත් පුළුවන්, ඕ කීර්ති ප්‍රශංසා බෙදන්නත් පුළුවන්. හැන්දක් නැති මනුස්සයෙක් වෙන්න ඊට පස්සේ අනිත් අයගේ බෙදිල්ලට අහුවෙනවා එයාව, එයා කාටවත් බෙදන්න නැතුව ජීවත් වෙනවා. එයාව අනිත් අයගේ බෙදිල්ලට අහුවෙනවා, නමුත් එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. පෙට්ටියක් ඇතුලේ යමක් සංගවලා අවුරුදු කාලෙට එහෙම කියනවා, මේක ඇතුලේ තියෙන දේ මොකද්ද කියලා හරියටම කිව්ව කෙනාට මෙන්න මේ ටැග් දෙනවා. එහෙම තරගයක් තියෙනවානේ. ඉතින් මිනිස්සු එක එක දේවල් කියව යනවා. ඒ කියන්නේ බෙදලා යනවා. මේකේ පොල් ගෙඩියක් තියෙනවා කියනවා, මේක ඔරලෝසුවක් තියෙනවා කියනවා, මේකේ බුලත් කොළයක් තියෙනවා කියනවා. අපේනුත් තහන සමාජලාට සායනන්ත මෙන්න මෙහෙම සැඟවුණු බොක්ස් එකක් තියෙනවා, මේකට දාන්න ඕන හොඳ එකක් කියලා. සමහර අය කෙස් ගහක් තියෙනවා කියලා යනවා. ඒගොල්ලන්ට හිතෙන මොනවා හරි දෙයක් කියලා යනවා. ඉතින් ලෝකයේ බෙදුවට සමහරලාට බොක්ස් එක ඇතුලේ මුකුත් තියන්නේ නැහැ. දැන් වෙනේවයි නම් තියෙනවා. මේ හාමුදුරුවෝ තියෙන බොක්ස් එක ඇතුලේ මුකුත්ම නැහැ. කට්ටිය එක එක විදියට හිතලා ගියා. නමුත් බොක්ස් එක empty. හිස්. බොක්ස් එක ඇතුලේ එක එක දේවල් තියෙනවා කියලා කට්ටිය කියලා එයා. හැබැයි බොක්ස් එක හිස්. දැන් මෙතන ඉන්න සිය දෙනාට මාව පේන්නේ කොයි විදියටද? සිය විදියකට පේන්නේ. හැබැයි වෙනස තියෙන්නේ මට ඔයගොල්ලෝ ඔක්කොම එක විදියට පේන්නේ. ඔය ඇස්ස සිය දෙනාට දහස් දෙනෙකුට මාව දහස් ආකාරයකට පෙවුනට මට සියලු දෙනාම එක විදියට පේන්නේ. මොකද්ද මේ එක විදිය? අහසේ තරු වගේ කුඩා වුණත් පොඩි වුණත් ලොකු වුණත් බැබළුණත් දුර වුණත් අහසේ තරු එක විදියටනේ බලන්නේ නේ. අහසේ තරු වගේ ඒක විෂමතා තියෙන්න පුළුවන්. අපි විෂමතා බලන්නේ අහසේ තරු. බෙදලා බලන්න ගියාම ඒකේ හානිය තියෙන්නේ කාටද? ඒකේ හානිය තියෙන්නේ ඒ බෙදන කෙනාටම තමයි. බෙදලා බලන්න ගියාම ඒකේ හානිය තියෙන්නේ ඒ බෙදන කෙනාටම තමයි. හැයි එයයිනේ මහන්සි වෙන්නේ. එසා පුරුදු වෙන්න බෙදන්න නැතුව බලන්න. බෙදන්න නැතුව බලන්න ලෝකයේ දෙහා. මේ ධර්මයේ කියන උත්තරීතර ස්වභාවය මතු කර ගන්න කරන්න. මේ සුඛා සද්ධම්ම දේශනා මේක ඇත්තක්ද නැත්තක්ද? සද්ධර්ම දේශනාව සැපයක්. සුඛා සද්ධම්ම ශ්‍රවණ සද්ධර්මයේ ශ්‍රවණය සැපයක්. සද්ධර්මයේ සාකච්ඡා කිරීම සැපයක්. ධර්මයේ මෙනෙහි කිරීම සැපයක්. දැන් මේ ධර්මයේ මිහිරි වෙච්ච අය තමයි ධර්මයේ කොච්චර අවබෝධ වුණත් ආයි අය ඇවිල්ලා හරි ඒක අහනවා මතු කරගන්න. ඇයි? හේතුව ඒ සුඛා කියන ගුණේ තිබුණා. දැන් සරියුත් මොගලන් හාමුදුරුවරු දෙනම අපි මේ ඉහළටම අවබෝධ කරගෙන තියෙන්නේ අපිට ඕකයා යහන්න දෙයක් නැහැ කියලා ඒගොල්ල කුටිවලට වෙලා හිටියේ නැහැ, පැත්තකට වෙලා හිටියේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනකොට නේද ඒ දෙපසට ඇවිල්ලා ළඟම ඕ වැඩ ඉඳමින් දේශනා ශ්‍රවණය කරනවා. එතකොට මේක අවබෝධයේ තියෙන කෙනාටත් මේක රසවත්. තේරුණානේ? අවබෝධයේ තියෙන කෙනාටත් ධර්මයේ රසවත්, අවබෝධයේ නැති කෙනාටත් ධර්මයේ රසවත්, දේශනා කරන කෙනාටත් ධර්මයේ රසවත්. මොකද ඒ යහපත් මෙනෙහි කිරීම, ඒකට කියනෝ සම්‍යක් සංකල්පනා. යහපත් සංකල්පනාවක් ඇති කරනවා. ඒ වගේම සම්මර්ෂණය, යහපත් විමර්ශනයක් ඇති වෙනවා. මොකද දෘෂ්ටි නැතුව විමර්ශනයක යෙදෙන්නේ. දැන් දෘෂ්ටිගතව ඉන්න කෙනෙක් වුණොත් මෙතන එයාට මේක දරන්න බෑ. දෘෂ්ටි නැති වෙන තරමට ධර්මය ප්‍රණීතයි, මිහිරයි වෙනතන. දැන් හොඳට බලන්න, ඔය පාපිෂ්ඨ පව්කම් කරන, එහෙමත් නැත්නම් මේ දුර්වලකම් තියෙන අයට බලන්න, බුදු පහනවත් පත්තු කරන ඒගොල්ලෝ කියන බුදු පහන පත්තු කරාම ඒගොල්ලන්ට නිකන් අමාරුයි වගේ කියනවා. පිරිත් කිව්වහම අමාරුයි වගේ කියනවා. ඇයි ඒ? අධර්මය තමයි ඒගොල්ලෝ ළඟ පැවතිලා තියෙන්නේ. ඒගොල්ලන්ට පිරිත් අහන්න බෑ. ඔය පෙරේත භූත දෝෂවලට එහෙම පිරිත් අහන්න පුළුවන්? පිරිත් අහන්න බෑ. පිරිත් අහනකොට කෑ ගහගෙන දුවනෝ. ඇයි ඒ? පිරිත්වල වරදද නෑ. ඔවුන්ට මේ යහපත් වචන ගෝචර වෙන්නේ නෑ. ඒකයි ඔය කියන්නේ මොනවා හරි දෝෂයක් තියෙන ගෙවල් වල එහෙම පිරිත් එහෙම දාන්න කියන්නේ ඒකයි. ඒ වගේම සද්ධර්මයේ වචනය පිනතුනේ දුෂ්ට මනසක් තියෙන කෙනෙකුට කීයකටවත් ප්‍රිය වෙන්නේ. සුබ මනසක් තියෙන්න ඕන. දැන් මෙහෙට එක මහත්මයෙක් බණ අහන්න ආව. අර රුවන්වැලි සෑය වටේ ඇවිදිද්දි රුවන් සෑය අයිනක මේ කැසට් රෙකෝඩර් එකක් එක දාගෙන බණ අහන මෑණි කෙනෙක්ගේ හඬ, ඒ හඬ ඇහිලා ඒ හඬ කාගේද කියලා ඇහුවා. ළඟට ගිහිල්ලා කිව්වා, මේ හාමුදුරුවෝ ඉන්නේ මෙහි අතුරුගිරියේ ඉන්නේ කොළඹ, උන්වහන්සේගේ බණ මේ කියලා. ඉතින් එතුමා හොයාගෙන එනවා ධර්මය. ඇයිල බණ අහනවා, තේරුම් ගන්න උත්සාහ කරනවා, ආධ්‍යාත්මික අවබෝධය ඇති කර ගන්නවා, පහළ කර ගන්නවා. මේ අවබෝධ ගමනට ආවහමත් පින්නතුනේ මේ විශ්වයේ මහා පුදුම බලපෑම් තියෙනවා. ඒක අපි හොඳට මතක තියාගන්න. මේ විශ්වයේ තින්න ධර්මයට උදව් කරන දෙවිවරු ආරක්ෂා කරන අය ඉන්නෝ. ධර්මය ආරක්ෂා කරන, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ඉෂ්ඨකාමී කියලා කියන්නේ යහපත සලසන දෙවිවරු කියන වචනය විතර පාවිච්චි වෙනවා. ඒ අයගේ උදව් අපිට තියෙනවා. ඒ වගේම පින්නතුනේ මාර බලවේග, මාර දිව්‍ය පුත්‍රවරුත් ඉන්නවා. ඒ කියන්නේ ඒ නමින් හඳුන්වන්නේ Tamanට අහිත අනර්ථය අවෙඩ කරන්න බලාගෙන ඉන්න අයත් මේ ලෝකේ ඉන්නවා කියලා අමතක කරන්න එපා. මේ දෙපාර්ශ්වයේම ඉන්නවා. මේ දෙපාර්ශ්වයේම ඉන්න නිසා අපි අර අසුභයෙන් මිදලා සුභෙහි පිහිටලා මේ ගමන යන්න ලොකු සටනක් දෙන්න ඕන. හිත බිඳගෙන යන්න ලොකු සටනක් දෙන්න ඕන. අහු වෙන්න එපා මාර බලවේග වලට. ධර්මය මෙනෙහි කරගෙන බොහොම සැලකිල්ලෙන් ඉස්සරහට යන්න ඕන. කොයි විදියෙන් එනවද කියලා කියන්න බෑ. මොකද මායයා නිරන්තරයෙන්ම අපේ පැත්තේ පාර්ශවයෙන් ඇවිල්ලම අපිට හානි කරනවා. මමත්වයේ පැත්තෙමයි හැම විටම මායයා ඉන්නේ. ඇසකන නාසය දිව ශරීරයේ පිනවීමේ පැත්තෙමයි මායයා ඉන්නේ. මේ ලෝකේ උපාදානය කරගන්න පැත්තෙමයි මායයා ඉන්නේ. මායයා කරන්නේ මමත්තේ පුළුවන් තරම් ආරක්ෂා කරා. බුදුරජාණන් වහන්සේලා අනුශාසනා කරන්න හැමතිස්සෙම මමත්වය දුරු කරන්න. ඉතින් මමත්වය දුකයි කියලා තහවුරු වෙච්ච කෙනාට ඔකේ අභියෝගයක් නෑ. මමත්වය දුරු වෙච්ච කෙනාට ඒකේ අභියෝගයක් නෑ. එයා ඒකාන්ත වශයෙන්ම මමත්වයේ දුරු කීමේ කිරීමේ ස්ථාවරයේ ඉන්නවා. මමත්වය වැඩි කර ගැනීමේ උත්සාහය නෙවෙයි මමත්වයේ දුරු කිරීමේ උත්සාහය. කුමන්ද හැමතිස්සෙම සිල්වත් වෙන්න බලන්න ඕන. කොහොමද සිල්වත් වෙන්නේ? දිට්ඨිංච අනුපගම්ම සීලවා. හැමතිස්සෙම සිල්වත් වෙන්න බලමු. දෘෂ්ටිගත වීම, උපාදානයට වැටීම, අල්ලා ගැනීම, බැඳී යාම, තෘෂ්ණාව, තණ්හාව ඇති කර ගැනීම, මම මගේ ආත්මය මම වෙමි කියලා සකසා ගැනීමට කියනවා දිට්ඨිය කියලා. මේක දිට්ඨිංච අනුපගම්ම සීලව. දෘෂ්ටි වශයෙන් නොගැනීම. දැන් බලන්න මේ දේශනාව අහද්දි ඔබ කළ යුතු එකම පිළිපැදිය යුතු මොකද්ද දෙය කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ දෘෂ්ටි නොගැනීම පුරුදු කරා. අන්තයකට නොඇටීම පුරුදු කරන්න. මැදට එන්න ඕනේ නැහැ. සමහර අය කියනවා මේ මැදට එන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේගේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියලා කියන්නේ ඒකේ මැදක් කියලා එකක් නැහැ. මැදක් කියලා එකක් නැහැ. මම ඕලන්ට ඒක තහවුරු කරලා පෙන්නන්නද? ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. අර මම මුලින් කිව්වේ මේ මොනවද අකුසලය දුරු කිරීමමයි කුසලය කියලා. ඒ වගේ සිද්ධියක් මෙතනත් තියෙනවා. මෙතන මැදක් කියන්න බෑ. දැන් මම ඔයාලටන්ට මෙහෙම දෙන්න. දැන් මේ 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 දෙකක් කැලේ දෙකක් තියෙනවා. එහෙම මම දෙකක් තිබ්බහම දෙක තියෙනකන් කොයිද මැද? මෙතන මැද. හොඳයි. දැන් පෙන්වන්න මැද. මේ දෙක අහං අස් කරාම දැන් කොහො මැද? ආ දැක්කනේ. දැන් ඊට වඩා තහවුරු කිරීමක් තව කරන්න උවමනාවක් නෑ. තව අපහැදිලි නම් ගෙදර ගිහිල්ලා බලන්න කියලා බලන්න. දැන් කොමදක් අන්තයකට නොවැටීම, දෘෂ්ටියකට නොවැටීම සිද්ධ වුණාම ආන්න ඒකට මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන ලෝකෝත්තර වචනයක්. ඒක ලෝකෝත්තර සංවේදීතාවයක් ඒකේ තියෙන්නේ. වෙන වචනයක් නෑ පාවිච්චි කරන්න. වාචිකව වාචිකව ප්‍රකාශනය කරන්න පුළුවන් එපමණයි. උභෝ අන්තයෙන් නිදහස් වෙන්න. අර මේ ඉස්සල්ලා මේ පෙන්නන මේ සියලු අන්තවලින් නිදහස් වෙන්න. එවිට අර තැනක් ස්ථාවරයක් පෙන්නන්න බැරිව පවතින ස්වභාවයට ලෞකික වචනයකින් දිය හැකි උපරිම උත්තරේ මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියලා පැහැදිලි කළා. මේකයි දෘෂ්ටි නොගැනීමේ සීලය. දෘෂ්ටි නොගැනීමේ සීලය. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි නොගත්තාම රණ්ඩු නෑ. දෘෂ්ටි නොගත්තාම ප්‍රශ්න නෑ. දෘෂ්ටි නොගත්තාම ගැටලු නෑ. ගැටලු හදාගන්න නම් ලෝකෙට එන්න ඕන. ලෝකෝත්තර නම් ගැටලු නැහැ. යම්කිසි පුජ්‍යලේ කුණු කන්දක් ළඟ මුඩු කුපේලියක ගෙයක් තිබුණා. මේ මිනිස්සයා මේ ගේ අතහැර දාලා හොඳ වැදගත් පිරිසක් ඉන්න විශේෂ කලාපයක පළාතක නොතරයියක් ඇදලා ගෙයක් අරගෙන ගියා. දැන් හොඳට හේ සැපසේ සුවසේ හොඳ මිනිස්සු ඉන්න හොඳට කටයුතු කරලා ජීවත් වෙනවා. ඉතින් ඉඳලා හිටලා මෙයා යනවා ආයි අර පරණ අපේ අර හිටපු ළඟ අසල්වාසීන් සහ යාළුවෝ ඉන්න අර පලාතට, අර කුණු කන්ද තියෙන වටේ මුඩුක්කු තියෙන පලාතට යනවා. ගියාම දැන් මොකද්ද ආයි මෙයාට දැනෙන්නේ? අර පරණ කුණු කන්දේ ගඳ දැනෙනවා. හා, ඉතාම ප්‍රාථමික වචන වලින් කතා බහ කරන අසංවර මිනිස්සු මුණ ගැහෙනවා. විවිධ විදියට ජීවිතේ අසාර්ථක කරගත්ත මිනිස්සු දැන් මුණ ගැහෙනවා. ඉච්ඡා බස් කියන, බොරු කියන, රැවටිලි කරන මිනිස්සු මුණ ගැහෙනවා. අන්න පින්නතුනේ ධර්මයේ ඉඳලා ආයි අර පරණ ගෙවල් බලන්න ගියාම පේන දේ. එස ධර්මයේ වාසය කරන්න, අදිවාසය. ධම්ම ජීවිනෝ, ධර්මයේ ජීවත් වෙන්න, ධර්මයේ කලාපේ නිර්වාණ පුරය, නිවන් පුරය. මං කොයි බාරෙන් දැක්කා වගේ කොයි හරි පලාතක හරි නිවන් පුරය. මොකක් හරි එකක් තිබ්බා කොහෙද හරි මං කියව එහෙම ඒව තියෙනවා. සමහර පළාත මම රටවල් නම් තියෙනවා මේ නිර්වාණ හොටෙල් තියෙනවා. නිර්වාණ හොටෙල් තියෙනවා. මං කියවන්න අපේ හෝටලයක් තියෙනවා. අපි අරගෙන ඉන්න තිබ්බේ අපි මේකේ හිටිය මොකද කියලා. මැලේසියාවේ තිබුණ තිබ්බ නිර්වාණ හොටෙල් කියලා තිබ්බා. නිර්වාණ ටෙම්පල් කියලා එකක් තිබ්බන තරමන්නේ. මේ සම්මා සමාධි කියලා කියන්නේත් ඒ නිර්වාණ ටෙම්පල් තමයි. මේ නිවන් පුරය, නිවන් පුරය හාත්පසින් දැවීම් නැති පුරය නිවන් පුරය. ලෝකය එක්ක අපි දැවෙන්නේ ලෝකේ අසාධාරණයි කියලානේ ලෝකෙත් එක්ක ගැටෙන්නේ. උදාහරණයක් අපි ගමු, අපි රටේ තිබුණු 30 අවුරුද්ද යුද්ධ ගෙමු. අපි ඒගොල්ලන්ට පහර දෙන්නේ ඒගොල්ලෝ අසාධාරණයි කියලා. එහෙමද නැද්ද? ඔව්. ඒගොල්ලෝ අපිට පහර දෙන්නේ අපි අසාධාරණයි කියලා. ඒකට ගෙදරක රණ්ඩුවක් පොඩියට හටගන්නවා කියමුකෝ පවුලේ කවුරු හරි එක. එයා රේද බනින්නේ ඔයා අසාධාරණයි කියලා. එතකොට අරයා මෙයාට බනින්නේ ඒත් ඔයා අසාධාරණයි කියලා. එතකොට ඔබට තේරෙන දේ මොකද්ද? මේ දහමාන ධර්මානුකූලව බලන්නේ සාධාරණ අසාධාරණ බලන්න යන්න එපා. හරි වැරදි බලන්න යන්න එපා. ලාභ අලාභ බලන්න යන්න එපා. එහෙම වුණොත් මොකද වෙන්නේ? යුද්ධ ප්‍රකාශ වෙනවා. තේරුණානේ? යුද්ධ ප්‍රකාශ වෙනවා. ඔබේ ජීවිතයේ ඇති වෙන සියලු ප්‍රශ්න වලට විසඳුම ওই වචනේ ඇතුළේ තියෙනවා. ඔබේ ජීවිතයේ හටගන්න සියලු ගැටලු වලට විසඳුම ඔකිතින් ඔතෙන්ටපත් වෙන්න පුළුවන් ද මමත්වයේ තියෙන කෙනෙකුට? ඔතෙන්ට හිත ගෙනියන්න බෑ මමත්වයේ. එහෙම හරියනවද ස්වාමීන් වහන්ස? යුක්තිය සාධාරණයක් තියෙන්න ඕනනේ කියලා බෑ. ඊපස් ඉතින් ආයි ඉතින් එයාට අපිට පැහැදිලි කරන්න වෙනවා සෑහෙන්න ක්‍රම යොදලා. මහත්ය මොකද්ද යුක්තිය කියන්නේ? යුක්තිය හැදුවේ කවුද? කවුද යුක්තිය හැදුවේ? දැනට මේ ලෝකේ යුක්තිය හා සාධාරණය කියන්නේ ඒ කියන්නේ මහරජතුමාගේ මහරජිනගේ යුක්තිය. එයා යුක්තියයි කියලා හිතන එක දේ තමයි යුක්තිය. එයා නීතියයි කියලා හිතන එක තමයි නීතිය. දැන් මේ රටේ බුද්ධ නීතිය නැහනේ. ලන්දේසි, ඉංග්‍රීසි, පෘතුගීසි සහ ශරියා නීතියක් තියෙනවා. නීති පහක්ද කොහෙද අනුමතයි. හැබැයි බුද්ධ නීතිය ඇතුළත් කරගන්න බැරි වුණා. මහා ලොකු 2500ට වැඩි ඉතිහාසයක් තියෙනවා එකේ රටේ බුද්ධ නීතියනේ. අනිත් ඔක්කොම කසිකබල් නීති ටික තියෙනවා. ආඩම්බරයිනේ සන්තෝෂයි. Be happy. සතුටින් ඉන්න. ඒ නිසා තමයි සිංහල බෞද්ධයා ඍණාත්මක තත්වයකට වැඩිච්ච මෝඩ පිරිසක් කියලා කියන්නේ ඒකයි. එතකොට මේ දෘෂ්ටි නැති වුණා නම් එයා නියම දේ දන්නෝ. දැන් දෘෂ්ටි නැති බව කියලා කියන්නේ මොකද්ද? හරියට හරි තැන නෙවැරදිව දකින් එකටනේ දෘෂ්ටි නැති බව කියන්නේ ඒකයි. ඒකයි වැදගත් දෘෂ්ටි නැති බව. දෘෂ්ටි නැති වුණොත් එහෙම යා සංකල්ප නැහැ. සංකල්ප නැති නිසා ඒ ඉන්න තැනට මහා අපූර්ව විදියේ යහපතක් පේනවා. යහපත වෙනුවෙන් එයා කටයුතු කරනවා. ඒවන අපි තේරුම් ගන්නවා මේ ලෝකේ අසාධාරණ කරන මිනිස්සුන්ට, අවැඩ කරන මිනිස්සුන්ට මෛත්‍රී කරන්න ඕන කියලා. ඔව් මෛත්‍රී කරන්න ඕනේ. මෛත්‍රී කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඔවුන් සම්‍යක් ප්‍රතිපදාවේ පිහිට වීම නිසා මිත්‍යා දෘෂ්ටි ඇදහිීමට රුකුල් දීම නෙමෙයි. ඒකයි මෛත්‍රී කියන්නේ. දැන් අපි මිත්‍යා දෘෂ්ටික මිනිස්සෙක් කෙනා. මේ මිනිස්සයා මහා මිත්‍යා දෘෂ්ටික සංකල්ප ටික පැටලිලා ඉන්නවා. එතකොට මේ මිනිස්සයට මෛත්‍රී කරනවා කියන්නේ මේ මිනිස්සයාගේ මිත්‍යාවම පැටලිලා ඉන්න උදව් කරන එක නෙමෙයි. මිනිස්සයාගේ මිත්‍යාවෙන් නිදහස් වෙලා නිවැරදි විදියට දකින්න, හිතන්න, දර්ශනේ පාද ගන්න අනුශාසනයක් කරනවා. වෙනස් වෙන්න කැමති නම්, වෙනස් කරන්න පුළුවන් නම්, බැරි නම් අතහැරලා දාන්න. ඒසක් කළ හැකි දේ කරන්න පුළුවන්. ඒ වගේ තමන් හරි තැනට පිහිටියාම තමන් දෘෂ්ටිගත නැවුණු නිසා එයා හරිම සජීවී කෙනෙක් කියන එකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ හැඩයට, මේ ආකාරයේ කියලා කියන්න බෑ. දැන් ජලයේ හැඩ මොකද්ද? වතුරේ හැඩේ මොකද්ද? පාට මොකද්ද? ජලයේ එක දෙයක් තමයි හැඩයක් නැහැ. පාටකුත් නැහැ. ඉතින් එක එක දේවල් කවලම් වුණාම ඒ පාට එනවා. නිල් කවලම් කළොත් නිල් පාට එනවා, මඩ කවලම් කළොත් මඩ පාට එනවා, ඈ ඔයිල් කළු මොනවා හරි දැලි කවලම් කළොත් ඒ පාට වෙනවා. ඒක එහෙම තමයි. නමුත් ජලයේ පාටක් නැහැ. මේ විශ්වයේ සැබෑ විශ්වීය ගුණය තමයි පාටක් නැති බව. මේ විශ්වයේ අහසෙත් පාටක් නැහැ. අහසේ පාටක් නැහැ. ඒක අන්ධකාර ස්වභාවයේ ආලෝක නැති තැන් වල අන්ධකාරය වගේ පේනවා. ඒ මොනවා වුණත් ඒ අහසේ පාටක් නැහැ. ඒ තැන් වලදී ඒ පාට නිල් පාට ලයිට් ගැහුවා නිල් පාට වෙනවා. කොළ පාට ලයිට් ගැහුවා කොළ පාට වෙනවා. හිරු පෑවුවාම ඒ පාට වෙනවා. එක එක තාරකා වර්ණවල විවිධ පාට තියෙනවා නම් ඒ පාටින් ඒ පළාතත් දිදුලුනෝ ඇති. අහසෙත් පාටක් නැහැ. පාටක් නැහැ. එහෙමනම් මේ ලෝකේ සැබෑ සත්‍ය තමයි පාටක් නැති බව. අසංකාරික බව. මේන්න මේක තමයි අනාත්ම ස්වභාවය. මෙන්න මේක මෙහෙමයි කියලා ආත්මය කරගන්න බෑ, අල්ලගන්න බෑ. බුදුහාමුදුරන්ගේ දහම නම් තියෙන්නේ ආත්ම අනාත්ම දෙකෙන් ඔබට. තේරුණාද? අන්න එතනින් අපි අනාත්මය තෝරගත්තොත් නිවන් දකින්න පුළුවන්. නැත්තම් අනාත්ම වාදයට වැටුනොත් නිවන් දකින්න බෑ. අනාත්ම වාදයට වැටලා නිවන් දකින්න බෑ. දුක්ඛ වාදයට වැටලා නිවන් දකින්න බෑ. අනිච්ච වාදයට වැටිලා නිවන් දකින්න බෑ. මේ ධර්ම කරුණුත් අරගෙන ඔබ ගැඹුරින් ගැඹුරට මේ ප්‍රඥාව විහිදුවා බැලුවොත් ඔබට මුණ ගැහින්නේ අන්න බුදුරජාණන් වහන්සේ. මේ සද්ධර්මයේ හැම වචනයක්ම බුදුන් දකින්න ඉනි මගක එක ඉනි පෙත්තක්, එනත්තම් පඩි පෙළක එක පඩියක්. මේ හැම වචනයක්ම, මේ වචනවල පියවර තබ තබා තබ තබා නුවණින් නිදහස්ව ඉස්සරහට යන්න. මේ සද්ධර්මය සඳහා, මේ ධර්මය සඳහා ඔබ යොමු කළ යුත්තේ ඔබේ හදවතයි. හදවත කියන එකේ අදහසින් ඔබේ මනස, හද සාක්ෂිය. අන්නේ දෙයි ඔබ යොමු කළ යුත්තේ ඔබගේ කන් නොවේ. ඔබ කියන පුජ්‍යලයාව මලු බැඳලා හංගල තියලා කන් වලින් අහගෙන ඉඳලා මේකෙනුත් තා මොනවා හරි මල්ලක් එකතු කරලා අර මලු ගොඩටම මේ මල්ලක් දාගන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. අර පරණ මලු ලිහිලිහා මේ මලු වල මොනවද තියෙන්නේ කියලා බල බල අර ගයක් සුද්ධ කරන්නේ. ඈ ලිපි ලේඛන අර මේ ඔක්කොම බලන වැඩ නැති විශ් කරනවා. බඩුකුට්ටු ආදී අරල බලනවා, මේ වැඩ නැති ඒවා මේ විශ් කරනවා. රෙදි පිළි ආදී මේ බලනවා, මේව පරණයි මේව වැඩක් නැහැ කියලා විසි කරනවා. නැත්තම් කාටවත් දෙනවා. ආන්න ඒ වගේ මේ ධර්මයේ හරහා ධර්මයේ කැඩපතක් කරගන්න කිව්වේ ඒකනේ. කන්නාඩි ඉස්සරහට ගියාම මොකද කරන්නේ? මූණේ තියෙන දැලිකුණු මොනව හරි තියෙනවා නම් ඒවා අයින් කරනවා. මුණේ වැඩි පුර කෙස් ගස් තියෙනවා නම් ඒ උගුල්නවා. ඈ කැලල තියෙනවා නම් වහගන්න බලනවා. ධර්මයේ කැඩපතක් කරගන්නවා කියන්නේ ඒකයි. ඒ නිසා අපි හිතට මේ කැඩපත වැටෙන්න ඕන. ඒ නිසා ධර්මය බලන්න, ඒ ධර්මයේ මන් තුල තියෙනවද බලන්න. අන්න ඒකයි කැඩපත වෙන්නේ. ධර්මයේ දිහා බලන්න, ඒ ධර්මයේ මන් තුල තියෙනවද බලන්න. වැඩියේ නෙමෙයි මම සමහරලාට කියනවා, හරි ඔබ තුල බලන්න මහා මංගල සූත්‍රයේ ඒ කාරණා අතරින් කීයක් ඔබ ළඟ තියෙනවද නැද්ද කියලා බලන්න. මේකවත් තියෙනවද? අසේවනාච බහලානම් පණ්ඩිතානංච සේවන. ඒක තියෙනවනේ. ඒක ඇත්ත. බාලයෝ ආශ්‍රය කරන්න හොඳ නැහැ. බාලයෝ ආශ්‍රය කළොත් එයා බාල වෙනවා. එහෙම එකක් තියෙනවා. වැඩි ඕනේ මේ දැන් මේ රටේ ඉන්නවනේ පිස්සංකොට තියෙන පිස්සංකොට වල වෛද්‍යවරු ඉන්නවා. මනෝ වෛද්‍යවරු ඉන්නවා. මනෝ වෛද්‍යවරයා පොඩ්ඩක් බලන්න. මනෝ වෛද්‍යවරයටත් නිකන් පොඩ්ඩක් වෙන්න පිස්සුයි වගේ නේද? මට බලන්නම ඕමනා වෙලා මම දවසක් කට්ටියක් එක්ක එකපාරට ගියා. මේ බලන්න ඒකට එකපාරට මේ හොඳ කෝට් එකක් දාන නලාව දාගත්ත මිනිස්සෙක් ඇවිල්ලා එකපාරට සීරුවෙන් හිටගෙන ස්වාමීන් වහන්සේ බලන්න ආවද මේ කියලා හවුනා. මම කිව්වා ඔව් මහත්තයා ඔව් කිව්වා. ආ හොඳයි කියලා දුවල කියා. මම ළඟම හිටපු කෙනාගෙන් මම අහුව පිස්සෙද්ද කියලා. නෑ නෑ හොඳට ඩොක්ටර් කිව්වා. ඒකද කිය මම කිව්වා ඩොක්ටර් ඔහු ස්වාමීන් වහන්සේ ඩොක්ටර්ලාට ඔක්කොම පොඩ්ඩක් පිස්සු කියලා ඉන්නයිටත් ඒක වෙනවද නැද්ද? ඒක අස්වාභාවික බව ඒක ඇති වෙනවම තමයි. ඒක ඇත්ත. ඒක ස්වභාවයෙන් ඒක ආකර්ෂණය වෙනවා. දැන් හොඳ පිස්සු තියෙන දෙන්න තුන්දෙනෙක් එක්ක අපිත් කතා කරා මටත් ඩිංගක් ගියාම නිකන් මටත් පිස්සු වගේ කියලා හිතෙනවා. ඒක තමයි මේ අසේවනාච බහලානන් කියලා කියන්නේ මේ මානසික රිද්මේන් පවා වළක්වන්න බැරි විදිහට ඒක ඇතුල් වෙනවා. දැන් මම හරි මට හිතෙනවා දුෂ්ට මනසක් තියෙන නරක මනසක් තියෙන කුඩු ගහන මිනිස්සෙක් කරේ පහත් මානසික මිනිස්සෙක් කරේ ආශ්‍රය කළොත් එහෙම මමත් එතෙන්ට යන්නේ නෑ. මමත් සිගරට් බන මිනිස්සෙක් නිරන්තරයෙන් ආශ්‍රය කරොත් අකමැත්තකින් හරි මමත් එතෙන්ට යයි. මම මේ කියන්නේ ඔබට බරපතල වෙන්නේ ඒක. මොකද මේ මුංහන්සේලා වගේ යටින් එතෙන්ට නොයා බේරෙන්න දන්න අවබෝධය තියෙන. ඒ කියන්නේ මේ බාල ආශ්‍රය කියන්නේ මහා ප්‍රශ්නයක්. ඒ වචනෙන් පවා ඒ තියෙන දුර්වලතා, ඒ තියෙන ඥානයේ රිද්මය ඇතුල් වෙලා යත් ප්‍රාථමික. හැබැයි එයාව ශිෂ්‍යෙක් හැටියට આવුවොත්, එයාව අපිව පාලනය කරන්න නෙමෙයි, එයාව අපේ ශිෂ්‍යෙක් හැටියට આવුවොත් අර උසස් මනසට එයාට ඇතුල් වෙන්න හැකියාව තියෙනවා. හැබැයි එයාගේ ගෝලයක් වෙලා ගියොත් අපි මේ සැරේ මේ පැත්තට ඇදලා යන්න පුළුවන්. ඒ නිසා බාලයෝ ආශ්‍රය කිරීම පුහුදුන් අය පුතජනය මහා බරපතල සිද්ධියක්. අසේවනාච බාලාන පණ්ඩිතානාච සේවන පණ්ඩිතේක් ශ්‍රවණය කරන්න පොඩ්ඩක් හරි ශ්‍රවණය කරන්න පුදුම එනර්ජි එකක් ශක්තියක් බලයක් පුදුම දෙයක් මේ මනුස්සයට ලැබෙනවා. ඒක දැන්න නැද්ද? ඒක දැන්න තියෙනවා. ප්‍රායෝගිකව සාර්ථක මනුස්සයෙක් ආශ්‍රය කරන්න නිකම් මේ වචන වලින් සාර්ථක නෙමෙයි. ප්‍රායෝගික සාර්ථක මිනිස්සු ඉන්න ඒගොල්ලෝ ආශ්‍රය කළ වචන 10ක් කතා කරත් ඒ එන වචනේ පෞරුෂය මහ බලය. අසාර්ථක මිනිස්සු කඩාගෙන වැටිච්ච අය ආශ්‍රය කරාම අනිවාර්යයෙන් මේ මට්ටමට ඒ මනස පත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ පණ්ඩිතානංච සේවනා කියන එක මේ සමාජ විද්‍යාවේ දෙන්න පුළුවන් ඉහළම පණිවිඩය. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. පිදිය යුත්තන්ට ගරු කළ යුත්තන්ට ගරු කරන්න. ස්තුති කරන්න ඕන තැන ස්තුති කරන්න නේද? පුරුදු වෙන්න ඕන. ගරු කළ යුත්තන්ට ගරු කරන්න පුරුදු වෙන්න ඕන. මෙන්න මෙවැනි උතුම් ගුණධම් සියල්ලක්ම ඇති වෙන්නේ අර මානසික පෞරුෂයත් එක්ක. ඒ මානසික පෞරුෂය හරීම වැදගත්. දැන් මෙහි මේ වගේ මානසික පෞරුෂයක් තියාගත්තොත් එහෙම අපේ මිනිස්සු කියන්නේ උද්දච්චකම කියලා එකට. එයාගේ ලොකුකම කියලා. එයාගේ මාන්නේ කියලා නෑ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ උසස් අභිමානයේ මිනිසා ළඟ නැතිවීම. ඒ නිසා ධර්ම අවබෝධය නැති වුණත් සමහර මිනිසුන් ළඟ තියෙනෝ ඒ ඉහළ වාසය තියෙනවා. සමහර අයට ධර්ම අවබෝධය නැහැ. නමුත් ඒ ඉහළ සාධාරණ පෞරුෂය තියෙනවා. ඒකත් හරි වැදගත් මේ ධර්මයත් එක්කම. උසස් ඉහළ මානසික පෞරුෂයයි ඉහළ අවබෝධයයි. දෙකම තියෙනවා. ආන්නේ දෙකම තියෙන කෙනා තුළ මහා බැබිලීමක් ඇති වෙනවා. ඒ කියන්නේ අවබෝධයෙන් ප්‍රමුදිත වූ ආලෝකමත් වූ ධර්මයක්. ඒ ධර්මයෙන් හටගත්ත ධර්ම පෞරුෂයක්. එතකොට ධර්මයෙන් මේ හීන වෙන්න, දීන වෙන්න, දුර්වල වෙන්න නෙමෙයි කියලා දෙන්නේ නේ. සත්‍ය ක්‍රියාය සත්‍ය ක්‍රියාත්මක වෙන්න, සත්‍යවාදී වෙන්න, සත්‍ය වූ තැනට නිවැරදි තැනට එන්න කියනවා මිසක් මේ හීන වෙන්න දීන වෙන්න බෑ. මේ හීන වෙලා දීන වෙලා නිවන් දකින්න බෑ. දැන් ඔබ කරන්න තියෙන ඔබ අනිත් ඔක්කොටම වඩා මම දුර්වලයි බාලයි කියලා වෙන්න. මම කිසිම දෙයකට ආසා නැති කෙනෙක් වෙන්න ඕන කියලා වෙන්නද? ඔබට මුණ ගැහුනොත් කිසි දෙයකට ආසා නැති මිනිස්සෙක් කියලා ඔබ හඳුනගන්නේ කොහොමද කියලා කියන්නේ? මට එහෙමයි හම්බෙලා තියෙනවා. ඔබට සාමාන්‍යයෙන් හිතෙන කිසිම දෙයකට ආසා නැති මිනිස්සෙක් කියලා හාමුදුරු කෙනෙක් හරි ඔබ ගණනය කරන්නේ කොයි වගේ කෙනෙක්ද? පොඩ්ඩක් කියන්න බෑ. පස්සේ බලනකොට ඔබ නම් ගණනය කරයි එයා කිසිම දෙයකට ආසා නැති මිනිස්සෙක් කියලා. හැබැයි හොඳට බලාගෙන ගියාම පෙනේ කිසිම වැඩකට නැති මිනිස්සෙක් කියලා. ඇයි? ඇයි මිනිස්සෙක් කරන දෙයක් නැහැ. කිසි දෙයකට ආස නැහැ. බලනකොට ඉන්න තැන හදාගෙන නැහැ. කිසි දෙයකට ආස නැහැ. කකුල සෙරප්පු දෙකක්වත් නැහැ. කිසි දෙයකට ආස නැහැ. දත් මැදලත් නැහැ. කිසි දෙයකට ආසත් නැහැ. රැවුල කපලත් නැහැ. කිසි දෙයකට ආස නැහැ. පිළිවෙලට ඇඳුමක් ඇඳලා නැහැ. මොකද කිසි දෙයකට ආස නැහැ නේ. කුස්සියට ගියාම වලන් ටික හොදලත් නැහැ. කිසි දෙයකට ආස නැහැ. ඇඳුම මැදලත් නැහැ. කිසි දෙයකට ආස නැහැ. දරු මල්ලන්න කිසි දෙයකට සලකන්නේත් නැහැ. ඒගොල්ලන්ගේ බැංකු පොතට කීයක්වත් දාන්නේ නැහැ. ඉස්කෝලේ යවන්නේ නැහැ. මුකුත් කරන්නේ නැහැ. මොකද කිසි දෙයකට ආස නැහැනේ හාමුදුරනේ. ආස කරන්නද කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. ආස නැහැ. එහෙමනම් කිසි දෙයකට ආස නැති මිනිහෙක් කියන්නේ කවුද? කාලය නිකරුණේ විනාශ කරන බැවින් මහා කාලය අනුභව කරන කාලකන්නේ. ධාර්මික දෙයට ඇලෙන්න, යහපතට ඇලෙන්න බුදුහාමුදුරුවෝ පෙන්නවා. සරුදේ සරු විදියට දැකලා සරුදේ කෙරෙහි ඇලෙන්න. මේ අකුසලයට අධර්මයට ඇලෙන්න විතරයි ධර්මයේ හොඳ නැත්තේ. ධර්මයේ වෙනුවෙන් ඔබ ඇලෙන්න ඕන. සබ්බ රතින් ධම්ම රති ජිනාතේ. ධාර්මික දෙයට ධර්ම රතිය ධර්මයට ඇලීම තියෙන්න ඕන. දැන් මම පන්සලකට ඇලෙන්නේ. ඒකට පන්සලක් හදාගනීද? නෑ. පන්සලට ඇලෙන්නේ නෑ. පන්සල පිරිසුදුව තියාගන්නේ නෑ. යම් කිසි දෙයකට එයා ඇලුන්නේ නැති වුණොත් ඒ දැන් අපි කයට ඇලෙන්නේ නෑ. කොහොමද? බඩ එහෙම් පැනලා, අරෙම් පැනලා, මෙහෙම් පැනලා, ලෙඩ රෝග හැදිලා. අන්න අපිට කියන ශරීරය ගැන කිසිම තැකීමක් නෑ. දැන් ශරීරය කෙරෙහි ඇලීමක් තියන අය ඉන්නවා. ඒගොල්ලෝ සතියකට සැරයක් ජිම් එකට යනවා නේද? බර බලනවා, ඒ හරියට හදා ගන්නවා, හරියට කෑම වේල පෝෂණය කරනවා. ඉතින් ශරීරය ඇලුනොත් ශරීරයේ ආරක්ෂා වෙනවා. දහමට ඇලුනහම දහමේ ආරක්ෂා වෙනවා. එතකොට අපි මේ කිසි දෙයකට ඇලෙන්නේ නැති මිනිහෙක් නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ. හරි දෙයට ඇලෙන කෙනෙක් අපිට හදා ගන්න ඕන. තේරුණාද? කිසි දෙයකට ඇලෙන්නේ නැති කෙනෙක් නෙමෙයි සත්‍යයට, කුසලයට, දහමට රතිය, ධර්ම රතියක් තියෙන කෙනෙක් අපිට ඕන. ධර්ම රතියක් තියෙන කෙනෙක් ඕන. නිකන් ගංජකාරයෝ වගේ මිනිස්සු නෙමෙයි අපිට ඕන. අර පන්සලේ හිටියා හැම මිනිස්සේ උදේ පාන්දරින් එනෝ ගෙදර ඉඳලා. මිනිහට ඉන්නෝ ළමයි 4-5 දෙනෙක් මේ ඉන්නෝ. පයින් දෙන්න 3 දෙනෙක් එක්කන් එනෝ. තව දෙන්න 3 දෙනෙක් එකෙක් කුකුලේ එකෙක් කරේ. තායිකේ උතරන් එනවා මේ තමන්ගේ නෝනා එනකොට. මිනිහා උදේට මුකුත් නැහැ. ආයි මිනිහා පන්සලට ආවා. උදේ දාන ටික කෑවා. දත හර හර හිටියා. ප්‍රශ්නයක් තියෙනවද? මුකුත් නැහැ. ළමයි බඩගින්නේ. හරේ ප්‍රශ්නේ තියෙනවද? මිනිහා නැහැ. මිනිහා කෑවා හිටියා. ආයි දවල්ුත් වෙනකන් හිටියා. දවල්ටත් කෑවා. දත හර හර ඉඳන් හොද්දට නිදාගත්ත ගහක් මුල හරේ. නැගතායන හැන්දෑවට ටිකක් හවස් වෙන්න මිනිහෝ අපි බඩිකින්නෙන් ඉන්නේ කියලා ඇවිල්ලා මේ කන්න මොකුත් නැහැ කියලා මිනිහට ගහලච්චන ඇවිල්ලා කියනවා. මෙයා ඒ තිනා වෙලා ඉන්න ওই ගෑණික හැටිවම තමයි අඳුරු කියනවා. දැන් මිනිහ කිසි ආසාවක් නැති මිනිස්සේ. හරි ශෝක්නේ. දරුවන්ට ආසාවක් නැ නේ නේද? නිකන් පරමාර්ථයෙන් බැලුවොත් එහෙම. දරුවන්ට ආසත් නැහැ, ගෑණිට ආසත් නැහැ. ගෑණි ගහලා ගියත් ඌම තමයි ඉන්නවා. දැන් මේකද බුද්ධ ආගම? මේ වගේ තැනක් ගන්න ඕනද බුද්ධ ආගම? ඒ කියන්නේ කිසිදු වගකීමක් ගන්න නැති, භාර දුරත්වයක් ගන්න නැති, අර වගේ අර මොනවද ගංජකාරයෙක් වෙන එකද? ගුලි කන මනුස්සෙක් වගේ වෙන එකද? නෑනේ. එහෙම නෙවෙයි, අපිට තියෙන ඒ නිවැරදි වගකීම, නිවැරදි ධර්මයේ ඇලීම තියෙන ඕන. ඒ මනුස්සය හරි විදියට නම් කරන්න ඕනේ, ඒ මානසික නිදහස හදා ගන්න ඕනේ සියලු වගකීම් ඉෂ්ට කරලා. ඒ මානසික සුවය හදා ගන්න ඕනේ සියලු වගකීම් ඉෂ්ට කරලා. සිසිම වගකීමක් ඉෂ්ට නොකර පැහැර හැරලා නෙමෙයි, සියලු වගකීම් ඉෂ්ට කරලා එයා ඒ මානසික සුවය හදා ගන්න. තමන්ගේ අවබෝධයේ පූර්ණත්වයට දියුණු කරලා ඒ මානසික සුවයට එන්න ඕන. නැත්නම් අපිටත් පුළුවන් ওই ගණන් ගන්න නැතුව ඕවම තමයි ජීවිතේ හැටි සංසාරේ හැටි කියලා යනවා නම් අපායයයි ඕන දිහාවකයයි ඕන ලෝකයකයයි මන් නෙමෙයිනේ කියලා ওই නිකන් ඉන්න පුළුවන්. දැන් ওই පින්නතුන් ගත්ත ඒ වගකීම ගත්තා. ඒ වගකීම අරගෙන ඒ වගකීමත් එක්ක දැන් සටන් කරනවා. මේ රිදෙන, පෙළෙන, තැවෙන සිත කොහොමද සම්මුති වශයෙන් නිර්වාණය අවබෝධයෙන් ප්‍රහාණය කරගන්න? සම්මුති නිවන. සමහර අයට මේක ඥානණය වෙනවා. ඒකට කියන්නේ සෝහන් වෙනවා කියලා. සෝවන් මාර්ගයටපත් වෙනවා. ඥානණය වෙනවා. ඒ කියන්නේ තමන්ගේ කනට ධර්මය වැටුණා. නිවැරදි මඟ කියන එක හදවතට ධර්මය වැටුණා. එයාට දැන් මේක තමයි විසඳුම. ආයි වෙන ප්‍රතිපත්තියක් නැහැ, වෙන පැත්තක් නැහැ කියලා එයා ස්ථාවර තහවුරු කරගත්තා. අන්න එකට කියන සම්මුති නිවන. ඒකත් සමහර අයට ලොකු අවබෝධයක් එක්ක සලකලා සමහරලාට එයත් ඒක සලකනවා ධර්ම අවබෝධයක් හැටියට. ඒක ධර්ම අවබෝධයක් නෙමෙයි. පූර්ණ අවබෝධය නෙමෙයි. ඊට පස්සේ එනවා මේක පරමාර්ථයක් බවට පත් වෙනවා. දැකපු ධර්මය පරමාර්ථයක් කරගන්නවා. මේකේ සත්වයක් නැහැ, පුජ්‍යලයක් නැහැ, ආත්මයක් නැහැ, ඒ සක්කාය දිට්ඨියක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ, සීලබ්බත පරාමාසයක් නැහැ කියලා යථා අවබෝධයේ වශයෙන් ආධ්‍යාත්මය තුලින්ම උදුරා දමා තමා නිදහස් වෙනවා. අන්න එකට කියනවා පරමාර්ථ අවබෝධය. ඒ පරමාර්ථ අවබෝධයක් වශයෙන් ලබාගත් කෙනාට මේ සෝවාන් මාර්ගස්ථ පලස්ත කියන தත්වයෙන් අවදි වුණු කෙනාට ඔය ගොඩක්කොල අය සමහරලාට ඔය අරිහත් වේකේ කියා මැරෙන්න හදන්නේ toy ඔතෙන්ට. පුතජනයන්ට සෝවාන් වෙච්ච කෙනාගෙන් බණහන් අමාරු කියලා දූවණු රහත් කියලා කිව්වොත්, ඊට දෙරිය දූවණු බුදු කියලා කිව්වොත් එහෙම. ඒක ඉතින් ඒ මිනිස්යාගේ හැටි. ඊට පස්සේ ඒක පින්නතුනේ සම්මුති පරමාර්ථ වශයෙන් එයා දිනු කරගත්තට පස්සේ එයාට තමයි ධර්මය වඩන්න පුළුවන්කම තියෙන්නේ. එයාට ධර්මයේ වාසය කරන්න පුළුවන්කම තියෙනවා. අන්න එයා ධර්මයේ වාසය කරන එකට කියනවා ධර්මයේ සමාධි වශයෙන් සම්මා සමාධි ගුණය දිනු කරනවා. සම්මා සති ගුණය දිනු කරනවා. සම්මා වායාමයේ දියුණු කරනවා, සම්මා ආජීවයේ දියුණු කරනවා, සම්මා දිට්ඨිය දියුණු කරනවා, ඈ සම්මා කම්මන්තේ වචනේ මේ දියුණු වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමාධියක් වශයෙන් දියුණු වෙනවා. වෙන ශාසනයක නැහැනේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ. ඈ බුද්ධ ශාසනයේ තියෙන්නේ නේ ඒ කායන අයම්බික්කෝක මගෝ සත්තානං විසුද්ධියයි. කියන්නේ සත්වයාගේ පිරිසුදු භාවය පිණිස තියෙන එකම මාර්ගය මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආධ්‍යාත්මික පිරිසුදු කර ගැනීම. මේ ආධ්‍යාත්මය පිරිසුදු කර ගැනීම දිගටම කරගෙන කරගෙන යනකොට එයා සමාධි වශයෙන් දියුණු කරගන්නවා. ඒ සමාධි වශයෙන් දියුණු කරගන්න කෙනාට ඉතිරි මාර්ගඵල ගුණ වැඩෙනෝ. එයාට මැනගන්න පුළුවන් තමන් තුළ කොච්චර සංයෝජන අඩුද, සංයෝජන අඩුද කියලා බලබලා මැනගන්න පුළුවන්. ආන්න එයා ඒ ධර්මයේ සංයෝජන තුලින් අඩු වෙලා එයා වැඩෙනවා. අන්න එයා යම් කිසි දවසක නිරෝධය සමාපත්තිය දකිනවා. යංගිස සමාපත්තියක් තිබුණා නම් වාසය කිරීමක් තිබුණා නම් සියලු වාසයන් දුරුකොට නිරෝධ සමාපත්තිය ඇති වෙනවා. බලන්න මේ වචනේ හොඳට පරීක්ෂා කරලා බලන්න. අපේ අයට හම්බ වෙන දේ ඒගොල්ලෝ හරියට පරීක්ෂා කරන්නේ නැති නිසා හරි ප්‍රශ්නයක්. දැන් මිනිස්සෙක් වාහනයක් ගන්නකොටත් ඒ වාහනය කම්පැනි දාලා එහෙම නැත්නම් දැන උගත් කෙනෙක් ළම පරීක්ෂා කරලා බලලා ගන්නෙ. බෙහෙතක් ගන්නකොටත් ලෙඩෙත් පරීක්ෂා කරලා බෙහෙතත් සමහර වෙලාවට ආයෙ දොස්තරට පෙන්නලා පරීක්ෂා කරලා ඒක බොන්නේ. ඒත් අපි මේ සිතවිල්ල සිතක් එහෙම නැත්නම් දහමක් වචනයක් පරීක්ෂා කරන අඩුයි. පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. නිරෝධ සමාපatti මොනවද නිරෝධ වෙන්නේ? මේ නිරෝධ කියන වචනයක් මේක තියෙනවා. සමාපatti අෂ්ඨ සමාපatti ධාන අර මේ ඔක්කොම තියෙනවා. මේ පුතඥ වශයෙන් ඉන්න අයටත් ඒ සමාපatti තියෙනවා. තම තමන් සමවැදෙන දේවල් තියෙනවා. ඒ සියලු සමාපatti නිරෝධ සමාපatti. ඒ කියන්නේ සමාපatti එතන නැත. මොකද්ද සමාපatti කියන්නේ? සමවදිනවා, වාසය කරනවා, ප්‍රගුණ කරනවා, පවත්වනවා, රැකගන්නවා, ආරක්ෂා කරනවා. මේ නිරෝධ සමාපත්තියට එනකොට මෙයාට රැකගන්න, ආරක්ෂා කරගන්න, පවත්වන්න දෙයක් නැහැ කියලා අවබෝධ කරගන්නවා. යා නිරෝධ සමාපත්තියේ ගුණයෙන් යාට වැඩ ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ නිරෝධයේ ගුණය කොච්චර අර පහළ සෝවාන් මාර්ගස්ථ පලස්තේ ඉඳලා දියුණු වුණාද කියනවනම් මෙයාට ගත සිත දෙකම නිවලා මව් කුසක ඉන්න දරුවෙක් වාගේ ඉන්න පුළුවන්. හුස්ම ගන්න නැති අවස්ථා තුනයි. දිය යට ඉන්නකොට හුස්ම ගන්න බෑ. බටයක් දාගෙන ගියත් පුළුවන්. නැත්නම් දිය යට ඉදී හුස්ම ගන්න නෑ. මව් කුසේ ඉදී හුස්ම ගන්නේ නෑ. හුස්ම ගත්තොත් එහෙම වෝටර් බෑග් එකේ ඉන්නේ අර උට වතුර නාහේ ගිහිල්ලා හරි වැඩක් වෙනවා. ඉතින් පුදුම ඒ නාහෙන් හිලෙන් වතුර යන්නේ නැතුව ළමයා ඉන්න කොහොම හරි. හුස්ම ගන්නෙ නෑ. නිරෝධ සමාපත්තියේදී හුස්ම වැටෙන්නේ නෑ. ආස්ථාතනයි ධර්මයේ දේශනා කරලා තියෙනවා. අන්න එතන ඉන්න පුළුවන් කෙනාට විතරයි ඒ සම්මා සම්බුදුවරයන්ගේ ඒ අනුබුදු අරහත් භාවයේ භුක්ති විඳින නියම රහතන් වහන්සේ නම. මේ මාරිහත් මාර්ගයේ ඉන්න කෙනෙක්වත් රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ ලෝකෙට හරිය ප්‍රශ්නයක් තියෙනවා. මේ අරිහත් ගුණ නොපෙනෙන අය අරිහත් කියන හැවදාගෙන. ඒක නේද මේ ලොකු සංගායනා වෙනවා. හරේ දහසක් බුදුවරු මෙහි විරුද්ධතා අර මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මේ අන්ධයන්ගේ ප්‍රශ්නේ නිසානේ. නිවැරදි දර්ශනය පහළ කරගත්ත කෙනෙකුට මේ ලෝකේ තර්කයක්වත් තරංගයක්වත් සටනක්වත් මොකවත් නැහැ. ඒ නිසා මේ අරිහත් හැව අවශ්‍ය නැහැ එතෙන්ටපත් වුණාම. ඈ පිටින් දාගන්න කෝට් එකක් කරගන්න උවමනාවක් නැහැ. ආතන් වහන්සේගේ හැම මේ කෝට් එකක් දාගන්න අරිහත් කෝට් එකක් දාගන්න ඕනේ නැහැ. උන්වහන්සේ අරිහත් වෙන්න යන්නේ නැහැ ලෝකෙට. අන් මිනිස්සු අරිහත් කරනවා. හැබැයි ඉතින් ඕව අරගෙන පුතඥේ භාවයේ ඉඳගෙන අරිහතුන්ගේ අරිහත් භාවයන් මනින්න යන්නත් එපා. ගිහිල්ලා පෞසිද්ධ කරගන්නත් එපා. වෛද්‍යවරයෙක්ගේ තියෙන විශේෂඥ භාවය මන බලන්න පුළුවන්කම තියෙන්නේ ඊට වඩා විශේෂඥයෙකුට. නැත්නම් එයාගේ දැනුම හොයන්න බෑනේ. ඒ වගේ තමන් මේ දුරවල අතිසයින්ම දුරවල තැනක ඉඳගෙන කවමදාකවත් අරයා සෝවාන් මෙයා මේ සකදාගාමි මෙයා අරිහත් එයා අරිහත් නෑ ඌ පිස්සෙක් කියා බනින්න යන්න එපා. ආර්ය උපවාදයකටපත් වෙලා හානියකටපත් වෙන්න පුළුවන් අපි දැකලා තියෙනවා. ආර්ය උපවාද කරගත් අයට සටස් ගාලා එක නිකන් පළ දියලා තියෙනවා. අසත්‍ය වචනෙන් දුස් කියපු අයට, බැනවැදපු අයට, දෝෂාරෝපණය කරපු අයට සිද්ධි තියෙනවා. මට සමහරලාට කීප දෙනෙක් ඇවිල්ලා තියෙනවා සායනාස ඔබ වහන්සේ කෙරෙහි අහිතක් හිතලා මම මෙහෙම ගමනක් ගියා එදා හැප්පුණා වාහනේ කිව්වා. ඈ නැත්තම් සායනාස ඔබ වහන්සේට මම දොසක් හිත හිතා වැඩ කළා මම ලිස්සල ගිහිල්ලා වැටුණා. ඒ කකුල කැඩුනා. එහෙමත් කියනවා ඒ කකුල් කැඩිච්ච කට්ටිය එහෙම අය නෙවෙයි. ඒ නිසා හරි එහෙම දෙයක් වෙනවා කියලා කියනවා. මම කෝ ඒක වෙන්න පුළුවන්. මොකද මම මේ බොව මෙවැනි තැනක මම හිත තියාගෙන කටයුතු කරන්නේ. ඒ නිසා එහෙම තැනකට දුසක් ඉදරකොට ඕම දේවල් වෙන්න පුළුවන් කියලා සිහිය විකල්දලා. එයා නර්ථයක් කරන්න යන්න එපා. ඒවත් ditta dhamma vedaniye වශයෙන් විශාල වශයෙන් පළ දෙයින් ඇති කරනවා කියලා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන කියලා. කොහොම පරිස්සම් වෙන්න ඕන? ඉතින් මන බලන්න යන්න එපා පුදුම් භාවයේ ඉඳලා තමන් මෙතෙන්ටපත් වෙන්න උත්සාහ කරන්න. මෙතන අරය රහතන් වහන්සේ නෙමෙයි කියලා කුණුහරුපෙන් බැන බැන ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. මම මේ කියන්නේ මේ සමාජ ජාල වෙබ් අඩවි වල ඉන්න අයට මේ කියන්නේ විශේෂයෙන්. ඔගොල්ලෝ ළඟත් තියෙනවද අරය රහත් නැහැ, මෙයා රහත් නැහැ, මෙයා රහත් නැහැ කියලා. ඉතින් විවේචනයක් කරනවා නම් අපිට ඒක විවේචනය කරන්න පුළුවන්කම තියෙන්නේ ඒක උසස් ඥානයකින් දැකලා උසස් අන්දමේ. දැන් මෙතෙන්ට ඇවිල්ලා සමහර ස්වාමීන් වහන්සේලා ගැන විවේචනය කරන්න මගෙන් ඇහුවා. මම ඉඩ දුන්නේ මෙතනින් රැවටිලා මටම බැන බැන ගිහිල්ලා ඒ තැන්වල බණ අහලා ඒ තැන්වලට දැන් කලකිරිලා මෙතෙන්ට ඇවිල්ලා ඒ හාමුදුරුවරුන්ට ඒ රැවටිච්ච අය වෙනුවෙන් දොස් කියන්න මගෙන් ඇහුවා. මං ඉඩ දුන්නේ නැහැ. මං කොයිපා. මොකද අපි මේ අනුන්ය විවේචනය කරන අනිත් අය හෙලා දගෙන පිළිසක් නෙමෙයි. ඔය ඇත්ත හරි මාර්ගයේ තේරුණ හරි මාර්ගය යන්න කාටවත් දොස් කියෙන්නේ ප්‍රතිඵලයක් නැහැ කියලා. ඒ තුල තියෙන්නේ මම දරන දහම. බැරි කමවත් නිවට කමවත් නෙමෙයි. ඒ තුල තියෙන්නේ මං දරන දහම. මං දරන පදනම. මොකද්ද කියන්නේ? ඒ ගැන මට ආඩම්බරයි. මොකද මං හිතන්නේ දියුණු වෙලා තියෙනවා නේද කියලා. ඈ වෙන කරෙන්න නේද? තමන්ටත් බැනපු තමන්ටත් දොස් කියන තමන්ම මේ ලාද කරලා මෙතන ඉන්න මේ සුටි ගල් මුලා කරලා අරන් ගියපු එකට හොඳ දෙහි ටිකක් කපන්න පුළුවන් කියලා නැස්තියානේ. දැන් අපිට සන්තෝෂයි මේ මනස අපිට ධර්මය තුලින් උදා කරලා දීලා තියෙන එක ගැන. එහෙම මනසක් අපිට තිබීම ගැන අපි සන්තෝෂ වෙනවා. ඒ தත්ත්වය අපිට උදා කරලා දුන්නේ ධර්මයේ. වැන්දයක් නෑ. නැත්තම් අර පරමානන්ද හැඳුනන ඕව කරනවා. ඉස්සර හිටපු එකනේ හිටියනම් එහෙම ගිල්ල ගහලා එනවා. තේරුණා නේද? කොල්ලු කට්ටියක එක ගිහිල්ලා ගහලා එන සයිස් එකේ කෙනෙක්. ඒ ධර්මයෙන් ලබා දුන්නු පිහිට. ඔබට ධර්මය අවබෝධ කරගන්න ඕන නම් ඔබ ස්වාමීන් වහන්සේ දෙසට නෙමෙයි හැරෙන්න ඕන. ඔබ දෙසටයි හැරෙන්න ඕන. ඔබ දෙසට හැරිලා ඔබ ගැඹුරින් ගැඹුරට ඔබේ මනසේ කිමිදෙන්න. කියයි ස්වාමීන් වහන්සේ හරියට මේ අර නිකන් අවුරුදු 1000 2000 කට හැරලපු උමගක රින්ගනවා වගේ වැඩක්. ඔයගොල්ලෝ ගිහිල්ලා නැහැ නේ? ඒ වගේ දෝනාවක ගිහිල්ලා තියෙනවද අවුරුදු 1000 2000 පරණ? ඒක කැරපොත්තු මීයෝ ඉන්නවා, මකුළු දැල් බැඳලා තියෙනවා, මහා හොල්මන් වගේ තේරෙනවා, විස වායුව තියෙනවා. නැද්ද? මෙන්න මේ පැත්තේ තියෙනලු ඒ වගේ උමගක් තියෙනලු. එහම සෑහෙන දුරකට යන්න පුළුවන්. රජ කාලේ ඔය ආරක්ෂා වැඩපිළිවෙල හැටියට උමම් පාවිච්චි කරලා තියෙන සෑහෙන ලංකාවේ. ඒ උමම් මාර්ග තියෙනලු. ඉතින් ඔබේ මනසේ යනකොටත් ඒ වගේ සිද්ධියක් වෙන්නේ. ඇයි? ලස්සන සොඳුරු තැනක් නෙමෙයි. මනසේ රිංගල බලන බලන හේම තමන්ගේ දුර්වලකම් තමන් නිවැරදි කරගත යුතු තැන්නේ. අවබෝධ කරගත යුතු තැන් තමන්ගේ මේ අවැඩ සිද්ධීන් කරපු හොරමරකම් වංචාවල් දූෂණ ඔක්කොම පේන්න පටන් ගන්නවා. දෙස් තිබ්බ ඒවා, බැනපු ඒවා, ඉරිසියා කරපු ඒවා තිබුණොත් ඔය ඔක්කෝම් පේන්න පටන් ගන්න. ඉතින් ඕවයින් හිතෙන්න වැරදි වෙවි, පාරිශුද්ධ වෙවි, යහපත් වෙවි, තමන්ට හිත හදා ගන්න සිද්ධ වෙනවා. ආධ්‍යාත්මික වශයෙන්ම ඒ පොඩි පොඩි දේවල් සමහරලාට හදන්න යන්න එපා. ඒ කියන්නේ අපි පාරේ යද්දී ඔය චූටි චූටි වලවල් වහගෙන යන්න බලන්නේ නැහැ නේ. ඔය උඩින් යනවා අපි ධර්මය ගැන හිතාගෙන. නැත්නම් ඉතින් පොඩි පොඩි වලවල් ගැනත් හිතන්න ගියොත් එහෙම නේද? ගමන යන්න වෙන්නේ නැහැ නේ. අපිට යන්නම බැරි බාධකයක් ආවොත් තමයි ලොකු විදර්ශනාවක් කරලා ඒ කොටේ ඒ බාධකේ ඒ ගල්ගෙඩිය අපි පාරෙන් ඉවත් කරගන්නේ. තේරුණානේ? එතකොට මේ පුංචි දේවල් පිළිබඳවත් තැවි තැවි ඉන්න අයට මේක ලොකු උපකාරයක් වෙයි. අනේ නැත්තම් අරක මෙහෙම වුණා, මේක මෙහෙම වුණා, මේක මෙහෙම වුණා, අර මෙහෙමයි කිකේ එතන තැවි තැවි ඉන්න. ඒක පහු කරගෙන යන්න පුළුවන් නම් ඉච්චයි. තේරුණානේ? ඒක පහු කරගෙන යන්න පුළුවන් කමක් චේතනාව තිබ්බනම් ඉච්චයි. ඉතින් එහෙම ගිහිල්ලා 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 පොඩි ඒවා ඒවා පහු කරගෙන යන්න පුළුවන්, සිද්ධගෙන යන්න පුළුවන්, අත්හැරගෙන යන්න පුළුවන් දේවල් නම් ඒ ගැන තැවෙන්න දෙයක් නැහැ. ලොකුම ගැටලු හොයා ගන්න ඕන තමන්ට බෙදගෙන යන්න බැරිම ගැටලුව. ඒක තමන්ගේ මනසේ පතුලටම කිමිදලා බලද්දි තමයි තමන්ට තේරෙන්නේ තමන් මේන්න මේ වගේ ස්වરૂපයක කෙනෙක්, මේන්න මේ වගේ දෘෂ්ටි අල්ලගත්ත කෙනෙක්, මේන්න මේ වගේ හිතක් තියෙන කෙනෙක්. හොද්දට බලන තමන් ළඟ තියෙන අගුණ දුර්වලකම් කොයි වගේ දුර්වලකම් ස්වરૂපයක්ද තියෙන්නේ කියලා බලන්න. එක එක ගති තියෙන. අපි කියන්නේ සමහර අයගේ කපටි ගති තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු රවට්ටනවා, මුලා කරනවා ගති තියෙනවා. දැන් ලෝභ ගති තියෙනවා. ඒකට ලෝභ ගතිය වෙනුවෙන් වැඩ කරනවා. ද්වේෂ ගති තියෙනවා. ද්වේෂ ගතියෙන් වැඩ කරනවා. ද්වේෂය හරියට කැමති. ද්වේෂය කරන්න කැමති, අනුන් අවුලවන්න කැමති, අනුන්ට ප්‍රශ්න ඇති කරන්න කැමති, එකිනෙකාව හංගිස්සවන්න කැමති. එහෙම ගති තියෙනවා. ඒ වගේම අනුන්ගේ වැරදි හොයන්න කැමති. ගෙදරකට ගිහිලා මොනවා හරි වචනයක් දාලා මේකෙන් මෙයාගෙන් අල්ලගන්න ඕන මේ වැඩේ. අනුන්ගේ ළඟ තියෙන චූටි චූටි හොර පොයින්ට් අල්ලගන්න ඕන. උකටද දවසක මම දෙන්නම් නම්බර් එක හැලෙන්න කියලා. තේරෙනනේ? ඒ පොඩි පොඩි හොර පොයින්ට් හොයනවා. කුණු එකතු කරනවා. ගති. ඒ ඔක්කොම ගති වලට තමයි වැටෙන්නේ. ඒ ජරා ගති. දෙන්න නේද? ඈ ජරාගති වාහනයකින් හාමුදුරු කෙනෙක් වැඩම කරොත් එහෙම ඒ සමහර මිනිස්සු බනහන හාමුදුරන්ගේ මුණ දිහා බලන සමහර මිනිස්සු ඩ්‍රයිවර් කාර් කරලා යන ගිහිල්ලා හාමුදුරුවන්ගේ දවාහනේ ඒ කියන ඩ්‍රයිවර් නෑ මේ දායකේ වරන් දීප එක. ආ ඒක තමයි. හාමුදුරුවන්ට කොහින්ද ඔච්චර සල්ලි? මිනිහට හරි ප්‍රශ්නේ. මොකද අර පොයින්ට් හොයනවා, තැන් හොයනවා, නිකන් ඉන්නේ. පන්සල දැක්කා කොච්චර කාලයක් වුණා ළඟදීද හැදුවේ? හොයනවා කාටද අයිති මේක? ඔබ වහන්සේද ලොකු හාමුදුරු? නෑ මම මේ බලාගෙන ඉන්නේ මේ. ඒවම හිත සන්තෝසයි. ඇයි මේ කුණු හොයන ඌරෙක් මේ ඇවිල්ලා මගේ ඉස්සරහට? ඕ හොයන කුණු කන්න. ඈ දැන් මෙයාට කුණු කවල කුණු වලින් පෝසත් වෙලා ගියොත් එමේ ඉවරයි මාව. ඒ තමයි මිනිස් ගති. ඒ ඔක්කොම වැටෙන්නේ මොනවද? ඒ දුර්වලතාවලට. බලන්නේ ඌරු ගතිය තියෙනවද කියලා. තියා ගන්න එපයි. පින්නතුනි අනුන්ගේ දොස් හොයන්න නෙමෙයි අපිට දොස් කියන එක වුණත් බන්නම් කියලා තියෙන මට ඇවිල්ලා කියන්න එපා කියලා. ඒ මිනිහම ගියයි ඒ ගැනම විනාශ වෙනස් කරගනි මට බකෝ. මම ඉස්සරහින් ඕන තරම් එහෙම මිනිස්සු කියලා දෙනවා. මම මුලින් හිතුවේ හාමුදුරු කරේ මේමයි. දැන් මට පේන්නේ හාමුදුරු මෙහෙමයි කියනවා. මං කියන එක ඉතින් ඔබතුමාගේම ප්‍රශ්නයක් මහත් ඔබ තේරුම් අරගෙන හිටියේ. දැන් මේ ළඟ ඉන්න මහත්මයෙක් එහෙම කිව්වා මුලින්ම දැක්ක දවසේ අපි දැක්කේ ඔබ වහන්සේ කීර්ති ප්‍රශංසා පස්සේ හා මේ සල්ලි පස්සේ දුවන හාමුදුරු කෙනෙක් කිව්වා මම මුලින් දැක්කේ. මේ බණ ටිකක් අහලා තියෙන ප්‍රශ්න ටිකේ විසඳ ගත්තට පස්සේ කියනවා සයින්හස මට ඒකට සමාවන්න මට ඔබ වහන්සේ දැන් අද තේරෙනවා කියනවා. මම ඒක එදත් දැක්කා. නමුත් ඒක ඔබතුමාගේ ප්‍රශ්නයක් නේ. මගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ඔබතුමා ඒක අද නිවැරදි කරගත්ත එක ගැන හොඳයි. දැන් අද සලකමු. පහ පාර දැක්කත් දන ගහලා ඉන්නේ. ඒතරයි වෙච්ච වැඩේට. තරුණ මහත්මේ හොඳන් ගෙනල්ලා මෙතන දෙන්නන්න පුළුවන්. ව්‍යාපාරික මහත්මේ කොයිබ දැක්කා? එයාට දන ගහලා වඳින්න ඕන මට. සද්දන්ත අඩි 6 ගානක් විතර උසයි. මේ මිනිස්සු දෙකට නැමෙනකොට ගිරාෆ් නැවෙනවා වගේ. ඒසා එතනින් ඒ මනස එයා වෙනස් වුණාම එයාගේ මනසේ ඒ තරමට හැදෙනවා. ඒක තමයි සම්මා දිට්ඨිය. බලන්න මිත්‍යා සංකල්පයක් ඇති වුණා. දැන් මම පොත්පත් ටිකක් දුන්නා. මගේ අර පින්තූරයක් මුද්‍රණය කරපු එකක් දුන්න මේ ආගේ යහපත වෙනුවෙන් මේ දෙන්නේ. නමුත් එයාට හැඟෙන්නේ මොකද්ද? හාමුදුරු බිස්නස්. හාමුදුරු කීර්ති ප්‍රශංසා පස්සේ යනවා. හාමුදුරු බණ කඩයක් දාලා ඈ බණ සේල් කරනවා කියලා එහෙම හැඟීමක් ඇති වෙනවා. කාලයක් ගියාට පස්සේ එයාට මේක තේරෙනවා ඒක එහෙම නෙමෙයි හාමුදුරුවන්ගේ ඒක එහෙම නෙමෙයි කියලා. ඒ ආයි දැන් ඉඳලා නෙවෙයි තියෙනවා. ඕක තමයි මිත්‍යා සංකල්පය සහ සම්මා සංකල්පයට ආගෙන. මේක මෙහෙනම් තිංගක් හරි කරන්න පුළුවන්. අපේ ඈත ගම්පලාත එහෙම කළා නම් එහෙම හොඳටම බැනුම් අහන්න බණ පොතක් හරි ගහලා සමාජයට දුන්නොත් එහෙම ධර්මයේ විකුණම් කරනවා කියන්නේ. මේ කොළඹ පොඩ්ඩක් ඉන්න මිනිස්සු පොඩ්ඩක් බුද්ධිමත් භාවයක් තියෙන නිසා හොඳයි. ගමක ගිහිල්ලා නම් බණ පොතක් එහෙම මුදලට හරි අලෙවි කරුත් ඉවරයි. ඒක යාට ධර්මයේ වටිනාකම නෙමෙයි තේරෙන්නේ රුපියල් 50 වටිනාකම. ඒ රුපියල් 100 වටිනාකම තේරෙන්නේ. ඇයි? මිනිහා ඒ තරම් දුර්වලයි. ටිකක් නෙමෙයි ගොඩාක් දුර්වලයි. ටිකක් නෙමෙයි මිනිස්සු ගොඩාක් දුර්වලයි. මේ කොළඹ මේ හැරේ ඉන්න කට්ටිය ටිකක් වෙන්න දුර්වලයි. ගොඩාක් දුර්වල නැති එක ගැන සන්තෝෂයි. ඉතින් ස්වභාව ධර්මයෙන් බැට කනකොට තමයි එන්නේ හැදෙන්නේ. හොඳට හැදෙන්න ඕන ලෙඩ රෝග අරවා මේවා හැදිලා හොඳට තෙරපෙනකොට මාන උද්දච්ච අවිද්‍යාව ටික ඔක්කොම පල්ලෙහාට බහිනවා. අන්න බහැල එනවා බනහන්. මහා උද්දච්චකම බනහන්නේ නැති කෙනෙක් හිටිය මහත්මේ ගුරුවරේ හොඳට මානසික පීඩන ටිකක් ඇවිල්ලා. හාමුදුරනේ ස්ට්‍රෙස් කියන්නේ මොකද්ද බුද්ධ ආගමේ එහෙම තියෙන්නේ කොහොමද ඒකට ප්‍රතිකාරයක් බුද්ධ ආගමේ තියෙනවද? මානසික ආතතිය කියන එක අන්න දැන් හොඳයි. හැබැයි මානසික ආතතිය පොඩ්ඩක් සනීප කරලා දීපු ගමන් දැන් හරි සයින්නාද දැන් යන්න. ආයි අර ටික අල්ලගෙන ඉන්නවා. ඒ ටිකටත් බැට කාපු දවසට තමයි එයා ආයි එන්නේ. පටාචාරාවට ඒ විනයදර භික්ෂුණියන් අතරින් අග්‍ර විනයදර භික්ෂුණිය හැටියට මහරහත් භාවයට පත් වෙන්නේ ඇත්තෙන්ම යා කපු බැට ටික යාට හේතුන් නැද්ද? ස්වාමියා නැතිවීම, එක දරුවේ කුක්කුස්ස ගැනීම, අනිත් දරුවා ගඟට වැටිලා පාවෙලා යෑම, ගමේ පිහිටක් බලාගෙන තමන්ගේ අම්මා තාත්තා ළඟට දැන් එන්න ඕන මං ගියපු සියලු සිහින ඉවරයි. හොරා පැනලා ගිහිල්ලා. සිහින ඉවරයි. දැන් අම්මා තාත්තගේ පිහිට යන්න ඕන කියලා බලනකොට ඒ ගම් වතුරට හසු වෙලා කොමටික අම්මයි තාත්තයි ඒ තමන්ගේ පවුලේ කට්ටිය සියලු දෙනා මැරිලා. ඒ යන්න තැනක් නෑ. අසරණ බව. කාපු බැට මේ උද්දච්ච ගෑනු කෙනා හිතපු දේ කරන තමන්ට හිතුණා නම් අම්මද සහෝදරයද පවුලේ කිව්වද හරි ගියේ නෑ. මොන මිනිහත් එක්ක වුණත් කවන්න පැනලා ගියා. ගිහිල්ලා කට්ට කෑව හොඳටම කාලේ පා වෙලා මිය ගියා සැමියා. දිව්වා මේ හිතුවක්කාර ගෙහනිය. හිතුවක්කාර නෝන නම් එම් වෙනවද? මේ හිතුවක්කාර බලවේගය පිස්සියක් වුණා. පිස්සියක් වෙලා දුවනවා තැන් තැන්වල. හිතන්නකෝ කෑ ගහගෙන මේ නිකම් විකාර වෙච්ච පිස්සියක් දුවනකොට කොහොමද තත්ත්වය කියලා. ඒ පිස්සියක් සාමාන්‍ය මානසික තත්ත්වයකට අරගෙන මහරහත් බවට පත් කළා. විනයදර භික්ෂුණියන් අතර අග්‍ර විනයදර මහා නුවණැත්තියක් බවට පත් කරන්න බුදු කෙනෙක් ළඟ තිබුණු ප්‍රාතිහාරය කොහොමද? අද මනෝ වෛද්‍යවරු 1000ක් එකතු වෙලා ඕක කරන්න පුළුවන්ද මං අහන්නේ? මනෝ වෛද්‍යවරු 1000කට කරගන්න පුළුවන්ද ඒක? ඒක බුද්ධ වචනේ එයාගේ සිහිය වෙනස් කරන මේ පොඩි පිස්සෝකින් එන කෙනෙක් නෙමෙයි. බරපතල පිස්සෝකින් එන කෙනෙක් හොඳ කරන්න බැරිව පිස්සන් කොටුවක දාලා වහලා හිර කරලා දන්වැල් දාලා එන්නත් ගහලා තියන්න ඕන කෙනෙක්. විකාරයෙන් දුවන්නේ තමන්ගේ ඇඟේ තියෙන ඇඳිවත පිළිබඳව අවධානයක් නැති තත්ත්වයකට පිස්සුවක් කියන්නේ පොඩි පහේ පිස්සුවක්ද? තේරෙනා නේද? පුංචි පහේ පිස්සුවක් නෙමෙයි බරපතල පිස්සුවක්. ඒ කියන්නේ අතපය බැඳලා විලංගු දාලා තියන්න තරමට දඩබ්බර පිස්සුවක් තියෙන්නේ. එහෙම කෙනාට නැගණිය සිහිය එලවා ගන්න. සිහිය එලවා ගන්න. සිහිය ඇති කර ගන්න. ඒ වචනය නිකන් අපි කවුරු කිව්වත් ඒ ගුණය ඒ වචනය ඇතුලේ පිහිටන්නේ. ලෞතුරා බුදු කෙනෙක්ගේ හද මඩලෙන් එන ඒ වාක් ධ්වනිය ශක්තිය තමයි එයා වෙනස් කරන්නේ. පිරිත් පොත් තියෙනවා. මං කියන පිරිත් ටිකම ඔය ඇත්තන්ට ගෙදර කියව ගන්න බැරිද? කියවන්න බැරිද? කියව ගන්න පුළුවන්. මාත්‍රය තුන් සූත්‍රය කියලා පිරිද්දින්ගක් කියන්නේ. නමුත් ඔය ඇත්තෝ දන්නවා ඒක එහෙම නෙමෙයි. ඒක හාමුදුරු කෙනෙක්ගෙන් නේද? ඒක කියව ගත්තාම ඊට වඩා ඒකේ බලයක් තියෙනවා. නූල් කඩේ තියෙනවා. අරගෙන Tamanthoma පිරිත් කියලා බැල ගන්න පුළුවන්. ඒක හරියන්නේ නැහැ. ඒ ගුණයත් එක්ක ඒ සහවින් වහන්සේලාගෙන් පිරිත් නූලක් බැඳ ගන්න ඕන. අන්න ඒ ගුණය වගේම බුදුරජාණන් වහන්සේගේ ඒ අප්‍රමාණ ඒ මහා ගුණ බලයෙන් ඒ වචනය තුළ ඒ ගැම්බෙච්ච මේ මහා කරුණාවෙන් සිහිය එළවා ගන්න කියන වචනයෙන්ම සිහිය එළවා ගන්න. සමහරලාට ඒ බුදුරජාණන් වහන්සේ මෙතන හිටියන මේ හැම දෙනාටම සිහිය එළවා ගන්න කියන වචනේ පාවිච්චි කරා නම් ඔයත් සියලු දෙනාම මාර්ගයන් වලට හා ඵලයන් වලට පත් වෙනවා. වැඩියෙන් මේ පාවිච්චි කරන්න සිහිය එළවා ගන්න. ඒ සිහිය නැතුවනේ නොයෙකුත් නොයෙකුත් දිහා යන්නේ නේද? විවිධ ප්‍රශ්න වල පැටලිලා ඉන්නේ සිහිය නැතුව. සිහිය එළවා ගන්න. මමත්වේ නිසා ප්‍රශ්න වැඩි වෙලා, ගැටලු වැඩි වෙලා, මම ප්‍රශ්න විසඳන්න හදන ප්‍රශ්න වැඩි වෙනවා. සිහිය එළවා ගන්න. අදුමතරම හිතලා බුදු කෙනෙක් කියන්නේ කියලා හිතලවත් සිහිය එළවා ගන්න. සිහිය එළවා ගන්න කියන වචනය තුළ තියෙන හරබර ගම්බීරත්වය. සම්මා සතිය. අපි හොඳට මතක තියාගන්න ඕන මේ කියන දේශනාවන් වල හැමතිස්සෙම ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් බලන්න ඕන. අපි සමාධිය එළවා ගන්න කිව්වොත් එළඹගෙන ඉන්න කිව්වොත් එතකොට සම්මා සමාධිය, සම්මා සතිය උත්සාහ කරන්න කිව්වොත් මොකද ඔබ ගන්න ඕන? සම්මා වායාමය. ධර්මයේ පවතින කිව්වොත් සම්මා ආජීවය. ධර්මානුකූලව කතා කරන්න කිව්වොත් සම්මා වාචා. ධර්මය ගැන කල්පනා කරන්න කිව්වොත් සම්මා සංකප්පය. ධර්මයේ දකින්න කිව්වොත් සම්මා දිට්ඨිය. හැමතිස්සෙම ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින් බලන්න ඕන. මොකද්ද මේ සම්මා සති? සම්මා සතියක් වුණා. මිත්‍යා සතියක් ලෝකෙ තියෙනවා. සම්මා සතියේ ස්වභාවය තමයි පින්නතුනේ මේ සංස්කාර මම මගේ ආත්මය කියලා දන්නේ නැහැ. සූත්‍රවල සඳහන් වෙනවා මේ සෝවාන් මගට සෝවාන් මාර්ගඵලයට පත්වෙච්ච කෙනාගේ ලක්ෂණේ තමයි මේ ලෝකයේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ සදායතන වලින් එන මොනම දෙයක්වත් මොනම සිතුවිල්ලක්වත් ඕ ආත්මීයකට නොගන්නා වූ ස්වභාවය. ආත්මයක දැන් මේ එන සිතුවිල්ලක් ආත්මය කරගත්තොත් මොකද වෙන්නේ? ප්‍රශ්න ආත්මය කරගත්තොත් මොකද වෙන්නේ? ගැටලු ආත්මය කරගත්තොත් මොකද වෙන්නේ? ඒ ගැටලුවත් එක්ක එයා වෙලිලා එයාට පිස්සු හැදේ. අපි ඒව ආත්මය කරගන්න යන්න හොඳ නෑ. දැන් මිනිස්සුන්ට මේක පිනුතුන විවිධාකාර මිනිස්සු ඉන්නේ. මිනිස්සුන්ට මට අනුකම්පාවක් ඇති වෙලා අනේ මේ මිනිස්සු ඔක්කොම එකවර නිවන් දක්වන්න ඕන කියලා මම මහන්සි වුණොත් එහෙම මට මොකද වෙන්නේ? මටත් පිස්සු හැදේ. ඇයි? ඒක ඔබ තුලින්ම මේ අවශ්‍යතාවය ඇති වෙනකන් අපි මුකුත් කියන්නේ නැහැ. අපි ඔහේ වටෙන් වටෙන් කී කී ඉන්නවා. ඔබ තුලම මේ නිවැරදි විදියට නිවැරදි දැනට අවශ්‍යතාවය උඩ නැගුණට පස්සේ තමයි ඔබට මම දේශනා කරන්නේ. ඔබට ධර්මයේ අවශ්‍යතාවය ඇති වෙනකම් මං කයිවාරු ගන්නවා. මං ඔහේ වල්පල් කියවනවා. මම බුදුම වෙනවා. ඔය ධර්මයට කැමති නැති මිනිස්සුත් එක්ක පාර යනකොට ධර්මය ගැන මුකුත් කතාවක් නැහැ. ඔය කතා කරන වෙලෙන්නේ දැන් ඒ මිනිස්යතුළුම ධර්මයේ අවශ්‍යතාවය පැන නැගිච්ච සැනින් මම ඔහුට ධර්මය කියනවා. මොකද මේ ධර්මය කියන්නේ හරි වැදගත් දෙයක්. උත්තරීතර දෙයක්. ඒ ධර්මයට ගරහන කෙනෙකුට, ප්‍රතික්ෂේප කරන කෙනෙකුට, ඒක දිහා සැකයෙන් බලන කෙනෙකුට, ඒක දිහා නිග්‍රහශීලීව බලන කෙනෙකුට, අවඥාවට බලන කෙනෙකුට හිතනවද කියලා දෙන්නේ? කියලා දෙන්නේ හිතන්නේ. ඔබ තෑග්ගම් දෙන්නේ ඔබට ආදරණීය කෙනෙකුට. ඔබට ආදරණීය හැඟීමක් තියෙන කෙනෙකුට ඔබ තෑගි දෙන්නේ. ඔබට දොස් කියන කෙනෙකුට, ඔබ කෙරෙහි වැරදි විදියට බලන කෙනෙකුට, දහම කෙරෙහි සැකයෙන් බලන කෙනෙකුට මොකද දෙනවද මේක? කොයි බහරි මනුස්සයෙක් ඇති ධර්මයේ ඒ සුවය ලබන්න කැමති මිනිස්සු. ඉතින් හොයාගෙන ගිහිල්ලා බණ කියන්න ඕන. අපි එහෙම කියලා තියෙනවා. නැතුව නෙමෙයි. ටෙලිෆෝන් එකෙන් ප්‍රශ්නය අහුවාම, ඒක ටෙලිෆෝන් එකෙන් කිව්වහම එයාට ඒක මදි කියලා තේරුණා නම් අපි දේශනාව වැඩසටහනක් හරි ගැස්සලා හරි ගිහිල්ලා අපි ඒ වයසක කෙනෙක් නම් ඒ කෙනාට අපි බණ කියලා නිවන් දක්වලා තියෙනවා. ඒ විදර්ශනා භාවනා කියන පොත හැදුනේ එහෙම. ඒක අම්මා කෙනෙකුට බණ කියන දරුවන් 9 දෙනෙක්ගේ අවුරුදු 84ක් විතර වයස අම්මා කෙනෙක්. පුදුම ශ්‍රද්ධාවක් ගෞරවයක් තිබිච්ච අම්මා කෙනෙක්. හාමුදුරන්ට ටෙලිෆෝන් කෝල් එකක් දෙන්නේ හාමුදුරන්ට කරදර වෙයි කියලා. මේ බයට දහස්වරක් ආරාධනා කරන්න කැමති, හාමුදුරුවෝ ඉඩ බරපත් වෙයි කියලා ආරාධනා කරන්න කැමති නැහැ. ඉතින් එහෙව අම්ම ප්‍රශ්නයක් ඇහුවාම මට තේරුණා මේ අම්මට මේ ගති ගුණ ගති ලක්ෂණ අවශ්‍ය කරන ශ්‍රද්ධාව අවශ්‍ය කරන ප්‍රඥාව සියල්ල තියෙන ධර්මයේ විතරයි දැන් අඩු වෙලා තියෙන්නේ. දැන් දුරකථනයෙන් උත්තර දීම ප්‍රතික්ෂේප කරනවා. මං කියන මේකට අම්මා දුරකථනයෙන් උත්තරයක් දීලා ඔව් නෑ බෑ උත්තරයක් දීලා හරියන්නේ නෑ. අපි වැඩම කරන්න සංවිධානය කරන්න දේශනය. ඉදරට වැඩම කරලා තව දහසකුත් දිනෙක් හිටියත් මං එදා නොයෙකුත් මිනිස්සුන්ට නෙමෙයි බණ කිව්වේ. මට මිනිස්සු ඉන්නවද කියලාත් පේන්නේ නැහැ. මං දන්නවා මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ කියලා. මේක තේරෙන්නේ එකම එක්කිනාටයි. ඒ එක්කිනා තමයි මේ අම්මා. ඒ අම්මට කන් ඇහෙනවා මදි. බොහොම ළඟින් තියාගෙන හයියෙන් ගිරියෙන් කෑ ගහලා පැය එක විනාඩි 45ක පමණ කාලයක් ප්‍රතිගල බණ කියලා අවබෝධයට පත් කරනවා. දැන් මෙතන ඉන්න අය නිවැරදි කරන්න පුළුවන්. නිවැරදි කරනකොට ඒගොල්ලෝ හිතන්නේ අපිට බයිනෝ. මේ මට හිත් ගහනවා. මට දොස් කියනවා. අපි ඔක්කොනෙත් තනෝ කියලා. දැන් දෘෂ්ටි රැක ගන්න නම් මෙහෙ ඉන්නේ මොකටද? හිටපියව ගෙදරට වෙලා. දෘෂ්ටි තියාගෙන මොකක් හරි එකක් වයි හොඳ සැලඩ් එකක් හරි මෙන්න ඔම්ලට් එකක් හරි මොකක් හරි ඉතින් හදලා කාලා ඔය ටීවී එක ඉස්සරහට වෙලා එහෙම නැත්නම් තමන්ගේ වැඩේ තනගුල ගහස් ටිකක් උගුලගෙන වත්ති මල් පැලයකට වතුර දාගෙන ඉන්න එකයි තියෙන්නේ. දෘෂ්ටි ටික රැකගෙන ඔය එහෙම ඉන්නවා. මලත් මගේ හැටි මෙහෙම තමයි කියලා වෙනස් කරගන්න නැති මිනිස්සු ඉන්න ඕන කරා. හැබැයි තේරෙනකොට ප්‍රමාද වෙලා ඕක හදවතට තේරෙන්නේ එතකොට ප්‍රමාද වැඩි. එහෙම අය ඉඳලා තියෙනවා. ඒක තමයි මාන්නේ හැටි. තමන් ගත්ත දෘෂ්ටි ඉවත් කරගන්න කැමති නෑ. ලොකු පීඩනයක් හටගත්තම් පොඩ්ඩක් වෙනස් වෙනවා. එච්චරයි ලොකු වෙනසක් ඇති කරගන්න කැමති නෑ. බුදුවරුන්ගේ ස්වභාවය තමයි වෙනස් වෙන්නේ නැති අයට වෙනස් කරන්න බලන්නේ. ඒ නිසා කොසල් මහරජමෙක වගේ වෙන්න එපා. ඒ යකා ඉන්න කම්ම කළ හැබැයි යපස්සේ නිවන් දැක්කා. ඊළඟ ආත්ම භාවයකදී දෙහිකදී මේ ඇවිල්ලා සාසනෙට. ස්වභාවය තමයි මේ ධර්මය ගැන අර රජ පරම්පරාව නිසා යාළුකම නිසා මිත්‍රකම නිසා ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක තිබ්බා බුදුහාමුදුරුවොත් එක්ක. ඒ වෙන මොකක්කටවත් නෙමෙයි මේ රජ පරම්පරාව නිසා. ඒ නිසා වචනයකින්වත් හිතකින්වත් මුකුත් අවඩක් කරන්න හිතන්නේ. නමුත් මේ කියන උත්තරීතර ධර්මයේ ගැන සැකයි. එයාට පොඩි පොඩි අඩුපාඩුකම් එයා බලන්න පටන් ගන්නවා. හරියට ගෞරවයෙන් බැලුවේ නැහැ. මේ ධර්මය ඔක්කොම එකම දෙයක් කියනවද කියලා බල බල හිටියා. මේ කියන දේවල් අතර මොනවා හරි පරස්පරතා තියෙනවද බල බල හිටියා. ඒව බල බල හිටියා මිස එයාගේ වැඩේ එයා කරගත්තේ නැහැ. ඒස ඔබේ ශරීරය ඇතුළෙත් කොසල් මහරජ කෙනෙක් ඉන්නවද කියලා බලන්න. මේව ගලප ගලප ඉන්නව තමන්ගේ වැඩේ කරන්නේ. නෙවැරදි තැනට පින්නතුනේ සිත ගත්තාම වැරදි සියල්ලම ප්‍රහාණය වෙනවා. උදාහරණයක් වශයෙන් කඳු මුදුනට නැග ගත්තාම පල්ලෙහා තියෙන සියල්ලම ලස්සනට පේනවා. මේ පල්හැයිදී ඔකුණද ඔක්කොම පහල ඉන්න කෙනාට පේන්නේ. කඳු මුදුනට නැගගත්තාම සියල්ල අටපිටාව පේනවා වාගේම තමාගේ සිත නිවැරද්දෙහි පිහිටා ගත්තාම සම්මයන් දර්ශනයේ පිහිටා ගත්තාම සම්මයන් ප්‍රඥාවේ පිහිටා ගත්තාම සියලු දෝෂ සියලු ප්‍රස්ත බංග වෙලා යනවා. සබ්බේ මාරා පලායන්තු සියලු මාරයෝ දුර වෙලා යනවා. සබ්බ දුක්ඛ නිස්සරණ වෙනවා. සියලුම දුක් නැතුව යනවා. කොහොමද කරන්න තියෙන්නේ? අපිට නිවැරදි තැන තමන්ගේ ඥානෙ පිටව ගන්න තියෙන්නේ. සම්මයක් ඥානෙ පිටව ගන්න. බලන්න ඔබේ ඥානෙ ඇතුලේ තාම තියෙන්නේ දැනුම. එතකොට දැනුම තියෙනකන් එයා බුද්ධියෙන් මතු බුද්ධිමතෙක්. දැනුම තියෙනකම් බුද්ධියෙන් මත්තු බුද්ධිමතෙක්. දැනුම හැලුවට පස්සේ තමයි එයා දාර්ශනිකයෙක් වෙන්නේ. දැන් මහරහතුන් මාර්ගඵල ලැබුවා වගේ උතුම් මේ බුද්ධිමත්තු නෙමේ. ඒ වචනේ ඇතුළෙම තියෙන එච්චර හරිනේ බුද්ධිමත් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් බුද්ධීන් පුරවාගෙන ඉන්නවා. දැන් සන්තෝෂ වෙනවා. ආ ඔයා හරි බුද්ධිමත් නේ කිව්වම මිනිහට හරි හැපි. ඇත්ත වශයෙන්ම ඔය පිස්සු වගේ කියවන මිනිස්සුන්ට කියන්න ඕන ඒක තමයි මල්ලේ ඔයා හරි බුද්ධිමත්. අක්කේ ඔයා හරි බුද්ධිමත් කිව්වම මිනිහ සන්තෝෂ වෙනවා. අපි තමයි තේරෙන්නේ අපි බැන්න කියලා. දැන් මමත් කිව්වා ඒ මනුස්සය ඔයා මට වඩා බුද්ධිමත් කියලා කිව්වම මිනිහට හරි සන්තෝෂයි. හොඳක් කිව්වා කියලා හිතන්නේ. මට එහෙම මත්වීම නෑ. දෘෂ්ටිවල මත්වීම, එහෙම බුද්ධීන් වල මත්වීම මට නෑ. මට සම්‍යක්ඥානය තියෙනවා. මෙයාට බුද්ධිමත් බව තියෙනවා. බුද්ධි තමන් කරගත්ත ඥානය තුළ මත් වෙලා ඉන්නේ එයා. ඇත්තට බලන්න ඔබටත් තියෙන මේ ප්‍රශ්නේ නේද කියලා. ඔබටත් තියෙන ওই බුද්ධිමත් බව. මත් වෙනවා කියන්නේ මොකද්ද? මෝදකේ කෑවම මත් වෙනවා, ගංජා ගැහුවම මත් වෙනවා, කුඩු ගැහුවම මත් වෙනවා, අරක්කු බිව්වම මත් වෙනවා, කසිප්පු බිව්වම මත් වෙනවා වගේ මත් වෙනවා. බුද්ධිමත් වෙනවා. මත් වෙනවද නැද්ද? මත් වෙලා ඉන්නේ. බුද්ධිමත්. ඇත්තෙන්ම ඔබ සෑහෙන බුද්ධිමත්. සන්තෝෂයිනේ. අනේ කොච්චර ලස්සන වචනද, ප්‍රිය වචනයක් ඇහුවා ගොඩ කාලෙක. බය නැතුව කියනවා ඔයා සෑහෙන බුද්ධිමත්. මහත්තයාට එහෙම කියන්නේ, නෝනට එහෙම කියන්නේ. ඔයා සෑහෙන බුද්ධිමත් කිව්වම එයා සන්තෝෂ වෙලා යනවා. අපි තමයි දන්නේ කිවි මොකද්ද කියලා. තනිකර බැන්නා. ඔබට යමෙක් බුද්ධිමත් කිව්වොත් ඊට පස්සේ කහපෝ නෑ 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 මං එහෙම කෙනෙක් නෙමෙයි කියන්නේ. මං එහෙම මත් වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි. බලෙන් මත් වෙනව, නිලෙන් මත් වෙනව, දැනුමින් මත් වෙනව. හැම තිස්සෙම මත. කොහොමද ඉතින් මතට තිත හදන්නේ? කට්ටිය ලෑස්ති වෙන්නේ තිතට මත වැඩේ කෙරුණට පස්සේ මතට නෑ. මතට තිත කෙරේ වැඩේ කෙරෙන්න කලින් කෙරුණට පස්සේ තිතට මත. මුලින් මතට තිත, පස්සේ තිතට මත. හරි ලස්සන නේද තියන්නේ. මේ තිත අයින් කරාම හරි. මතින් තොරනේ තිත හිස් තැන තිත් ටිකක් තියන්න බලාපොරොත්තු වෙන. පස්සේ තිත් ටිකෙන් මත් වෙනවා. අතට එනවා. ඉතින් ඒ වගේ ඔබත් බලන්න. මතට තිතද, එහෙම නැත්නම් තිතට මතද කියලා බලන්න. හරිෂෝ කරේ ලස්සනයි. මේක මොකවත් ගැඹුරු දෙයක්, මේ බරපතල දෙයක් නෑ. මේකේ බුම්මන් ඉන්න දෙයක් නෑ, සීරියස් වෙන්න දෙයක් නෑ. හරි සන්තෝෂයෙන් සෑල්ලුවෙන් සතුටෙන් ඉන්න. ඕනට වඩා බරපතල මනුස්සය වෙන්න යන්න එපා. ඕනට වඩා වැදගත් වෙන්න යන්න එපා. ඕනට වඩා වැදගත් වෙන්න ගියාම ජීවිතේ මහා බරපතලකමක් තේරෙන්නේ නැද්ද? ඒක හරි අමාරු වැඩක්. අව ලොකු පීඩනයකට හසු වෙනවා. රජ පවුල එහෙම කට්ටිය සෑහෙන ලොකු පීඩනයකට හසු වෙනවා. ඒගොල්ලෝ එක කිව්වේ නැති වුණාට. දැන් ඔබ මේ ධර්ම දේශනාව අහලා ඇත්තෙම ඔබේ ජීවිතයට ගත්තේ මොකක්ද? මේ දේශනේ අහලා ඔබ මං ගැන හිතන එක නෙමේ වැදගත්. දේශකයා ගැන හිතන එක නෙමේ වැදගත්. ඔබ ඔබ ගැන හිතන එකයි වැදගත්. ඔබ මෙතෙන්ට ඇවිල්ලා පිරිසුදු වෙලා ගියා නම් එච්චරයි. ඔබ බුදුන් වැඳ වෙනවා, දහම් වැඳ වෙනවා, සඟුන් වැඳ වෙනවා. ඒ වගේම ඔබ ධර්මයට පිළිපන්න කෙනෙක් වෙනවා. ධර්මචාරී කියලා කියන්නේ මොකක්ද? එහෙම දෙයක් නෑ. තත්ත තත්ත විපස්සන මෙන්න මෙහෙමයි කියලා දෙයක් හදාගෙන වැඩ කරන්න පුළුවන් කමක් නෑ. ධර්මචාරී ජීවිතය කියන්නේ මෙන්න මේකයි. එහෙම මේ රාමුවක් හදන්න බෑ. එහෙම පුළුවන්ද? එහෙම හැදුවේ නෑ බුදු කෙනෙක්. චේතනාම් භික්කවේ කම්මම් වදාමි කියලා රාමුවක් හැදුවේ නෑ. ජලය වගේ ගලාගෙන ගියා උන්වහන්සේලා. හැරෙන වංගුවෙන් හැරුණා, වැටෙන තැනින් වැටුණා, හැපෙන ගල්පරවල හැපුණා, අස්සනට ගලාගෙන ගියා. එහෙම රාමුවක් තුල ගලාගෙන ගියේ නෑ. ජලය වාගේ වෙන්න. මේක කී දෙනාටද තේරෙන්නේ නේ? අපි යම් කිසි දෙයක් ස්ථාවරයි නිත්‍යයි කියලා ගත්තොත් අන්න ඒක ලෝකයට බැසගත්ත වෙනවා. ලෝකේ සදාතනිකම ස්වභාවය තමයි කිසිම දෙයක් ස්ථාවර කරන්න බැරි, නිත්‍ය කරන්න බැරි. ඒ අනිත්‍යයි කියන පරම සත්‍යය. අනිත්‍ය නම් එහෙමනම් අපිට සිතුවිල්ලක්වත් ප්‍රතිපත්තියක්වත් දෘෂ්ටියක්වත් මොනවත්වත් හදන්න පුළුවන්ද? බෑනේ. ඒ විදිහට අපිට පවතින්න පුළුවන්. එහෙම බෑ. එහෙම පවතින්න බෑ අපිට. එහෙමනම් කොහොමද පවතින්නේ? හැමතිස්සෙම හරි ස්වාධීනව පවතිනවා. තත්ත තත්ත විපස්සන. මේක මෙසේ වේවයි කියලා හිතාගෙන හිටපු ඕනම කෙනෙකුට ඒ සීන මවනවා, ඒ සීන බිඳ වැටුනොත් කලකිරනවා. කලකිරුණා නම් ඒගොල්ලන්ට ජීවිතේ පා වෙනවා. අපිට ගොඩාක් කතා කරන මේ ජීවිත ගැටලු තියන අය ඒකේ ස්වභාවය තමයි ඒගොල්ලෝ හීනයක් මවනවා. ඒ හීනේ එහෙම නොවෙනවා. නොවුනට පස්සේ ඒගොල්ලෝ මාව කොහේ ඉන්නේ සියල්ල බිඳ වැටුණා, දැන් මට හීනයක් නැහැ කියලා තේරෙනවා. මේක තේරුම් ගන්න. අනිත්‍යයි, ලෝකේ අනිත්‍යයි, ලෝක වෙනස් වෙනවා, ලෝක විසමයි, පුජ්‍යලය වෙනස් වෙනවා, සිත් වෙනස් වෙනවා, ඉරහල පවතින පෘථුවිය වුණත් මේව වෙනස් වෙන්න පුළුවන් දේවල්. තේරුණානේ? දැන් ඕක පෘථුවියට එන්නේ නැති ග්‍රහලෝකයක් කියලා ඔය හිතාගෙන ඉන්න ග්‍රහලෝකයක් හරි ග්‍රහ කොටසක් හරි එක පාරට තව එක ගැටෙනවා. ගැටුනොත් මොකද වෙන්නේ? ඒකේ ගමන් මඟ වෙනස් වෙනවා. ඒ ගමන් මඟ වෙනස් වෙලා පෘථුවිය පැත්තට આવුවොත් මොකද වෙන්නේ? මුළු මහත් පෘථුවියම හෝ අඩක් හෝ විනාශ වෙයි. නමුත් විද්‍යාඥයන් කියයි දැනට නම් ග්‍රහණය ලෝකයක් එම් මොකක්වත් ගහ කැලලක් අපේ පෘථුවියට එන පාටක් නැහැ කියලා දැනට. ඒවයි ගමන් මඟවල් කොහෙන් හරි වෙනස් වෙලා ගස්ඨනේ වෙලා ආවොත් එහෙනම් මොකද කරන්නේ? ඔය 2050 වෙනකන් 100 වෙනකන් 3-400 වෙනකන් ගණන් හැදුවොත් තියෙන්නේ. ඕක තමයි ලෝකේ හැටි. වෙනස් වෙන ස්වභාවය. සැපත් වෙනස් වෙනවා, දුකත් වෙනස් වෙනවා. ලෝකේ හැමතිස්සෙම තියෙන්නේ වෙනස් වීම. ඇයි ඒ විදිහට ඒක දකින්න කියලා කියන්නේ? ඒක තමයි තථාගතත්වය. ලෝකේ පවතින ධර්මයක් තියෙනවා. ඒක ඒ විදිහට අපි පවතින පුරුදු වෙන්න ඕනේ. ඒක අපේ කැමැත්තට වෙනස් කරගන්න උත්සාහ කරන්න හැදුවට වැඩක් වෙන්නේ නැති නිසා ඒක ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පියෙහි විපයෝග දුක්ඛ, ප්‍රියයන් වෙන්වීමේ දුක විඳින්න සිද්ධ වෙනවා. අප්‍රියෙහි සම්පයෝග දුක්ඛ කියන එක පොඩ්ඩක් අයින් කරගන්න, ෆෝන් එක ඕෆ් කරලා හරි බ්ලොක් කරලා හරි දොරවල් වහගෙන හරි ඉන්න පුළුවන්. දැන් අපි මොකක්ද ගන්න? සම්මා දිට්ඨිය, තථාගතත්වය, සම්‍යක් ඥානය, සම්‍යක් දර්ශනය අපි ගත්තාම අපිට පුදුම විදිහේ සහනයක්. ධර්මයේ හිස මත තබාගෙන ජීවත් වෙනවා. ප්‍රශ්න ඔලුව උඩ තියාගෙන නෙමෙයි ජීවත් වෙන්නේ, ධර්මයේ හිස මත දරාගෙන ජීවත් වෙනවා. ඔය ධර්මයේ හොයාගෙන යන අයට වැදගත් නැහැ මේක පොතේ තිබුණද නැද්ද කියන එක. වැදගත් නැහැ බුදුහාමුදුරු ලංකාවේ උපදුනාද ඉන්දියාවේ උපදුනාද කියන එක. වැදගත් නැහැ. මොකද එයා යන්නේ දුක නිවා ගන්නනේ. බණ කියන කෙනාගේ ස්වરૂපය මොකද්ද කියන එකත් වැදගත් කමන්නයි. එයාගේ හිත නිවා ගන්න එයා මහන්සි වෙන්නේ. අන්න ඒ වගේ දහම්සොඬ කෙනෙක් වෙන්න. දහම්සොඬ රජුරෝ කියන්නේ යකාගෙන් බණ අහපු මිනිස්සෙක්. යකාගෙනුත් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න ලෑස්ති වෙන්න කියන එකයි ඒ දහම්සොඬ රජු වගේ කතාව කියලා දෙන්නේ. දැන් ඔබට මාව යකෙක් වගේ පේනවා වෙන්න පුළුවන්. මල්ලගේ හැබැයි ධර්මයේ තියෙනවා කියලා ඔබට තේරෙන්න පුළුවන්. එතකොට ඔබ මොකද කරන්නේ? යකා ගන්න එපා, බණ ටික ගන්න. කොහොමත් එහෙම තමයි. මොකද මේ මමත්වය මරලා දානවනේ. දැන් මේකට නඩු නැත්තේ මේක මානසික මරණයක් නිසා. ශාරීරික මරණය, මානසික මරණයකට මේ ලෝකේ මේ නීතියක් හදලා නැහැ. මෙතන මමත්වේ මේ යනවා. අපි මිනිස්සෙකුට සංසාරයෙන් මේ යන විදිය, සසරෙන් මේ යන විදිය, සසරෙන් නික්මෙන විදිය කියා දෙනවා. සසර හිටියයි කියලා ප්‍රශ්නකුත් නැහැ. මේක දැනගෙන දුකටපත් වෙන්නේ නැතුව හිටියනම් හරි. ඉතින් මම මේ කල්පනා කරන සමහර වෙලාවට මිනිස්සු ඇයි දහමට අකමැති වෙන්නේ කියලා. ඒ ධර්මය ගැන හරියට දන්නේ නැති නිසා. නැත්තම් ධර්මය කියන එක තියෙන්නේ අපිට සැපවත් වෙන්න මිසක් දුක් විඳින්න නෙමෙයි. දුකින් අත මුදවා ගන්න මිසක් ධර්මයේ තියෙන්නේ දුකට පත් කරන්න නෙමෙයි. මෙන්න මේක හරියට මේ මනුස්ස ලෝකයේ මිනිස්සු තේරුම් ගත්තා නම්, තමන්ට තමන් ආදරය කරන කෙනෙක් නම් තමන් පුළුවන් තරම් ධර්මානුකූල වෙනවා, ධර්මයේ දකින්නවා, ධර්මය අවබෝධ කරගන්නවා, ධර්මයේ ප්‍රතිපත්ති අගයනවා, ධර්මයේ ප්‍රතිපත්ති තුළ වාසය කරනවා. ධර්මයේ තියෙන සැප පිණිස ඇයි ප්‍රතික්ෂේප කරන්නේ? ඒක මනස හිතාගෙන ඉන්නේ. මනසට ඒක තේරෙන්නේ මේ මේ මාව කන්නේ යකෙක් කියලා. ධර්මයේ මනසට තේරෙන්නේ යකෙක් වගේ. එතකොට මමත්වයෙන් ඉන්න මිනිස්සුන්ට ධර්මයේ යකෙක් වගේ, ධර්මයේ ඇලසි. මමත්වයේ දුරු කරන කෙනෙකුට තමයි ධර්මයේ රජ කෙනෙක් වගේ, ධර්මයේ මහා ආශ්චර්යමත් දෙයක් වගේ, වටිනා දෙයක් වගේ, ඖෂධයක් වගේ, පැන් පොදක් වගේ, විපාසයෙන් සිටි කෙනෙකුට පැන් පොදක් වගේ, අවුවේ දැවුණු කෙනෙකුට හෙවණක් වගේ මහා සැපයකින් දැනෙනවා. ඔබට ධර්මය කොහොමද දැනෙන්නේ? සැපයක් වගේ දැනෙනවා නම් හොඳයි.